මා සංග්‍රහණී අවසරයි. අපි එහෙමනම් දැනට කතා කරමින් සිටියේ මොකද්ද සූත්‍රය? සත්‍ය විභංග සූත්‍රයේ දුක්ඛාරි සත්‍ය විස්තරේ කතා කරලා අවසන් කළා. ඒ රට කතාවෙත් ඒ කරුණු සියල්ලම අපි කතා කරලා අවසන් කළා. ඊට පස්ව දැන් සමුදය සත්‍යේ නම් විස්තරයයි කතා කරන්න තියෙන්නේ. අට කතාවේ ඒ සත්‍ය විස්තරයට සටහනක් තිබුණේ නැහැ නේද? ඒ මොකද හේතුව? ඒ ටික විස්තර කරන්න බැරි නිසාද? ඒ ගොඩ දෙනෙක් එහෙමත් කියනවා. දැන් අපිනුත් සමහරව අහලා තිබුණා මේ සමහර සූත්‍ර දේශනාවල ගැඹුරු කරුණු අටුවාවේ විස්තර කරලා නැහැ කියලා. ඒ ඔය චතුරාර්ය සත්‍ය දේශනාවල මේ වගේ තැන්වල චතුරාර්ය සත්‍ය ගැඹුරුයිනේ නේද? ඒ නිසා අට කතාවේ ඒවා නැහැලු, ඒවා අතහැරලා ගිහිල්ලාලු කියලා. ඒ නිසාද විස්තර කරලා නැත්තේ? හේතුව අපි කලින් දවසක පෙන්නුවා මතක ඇති නේද? ඇයි එහෙම මේ කරුණු විස්තර කරලා නැත්තේ? දැන් මෙතන මේ කිනම් කිව්වා විසුද්ධි මාර්ගයේ විස්තර කරපු නිසා අපහු ඒ තැන් විස්තර කරන්නේ නැහැ, එතනින් බලා ගන්න කියලා. ඒතර මේ චතුරාර්ය සත්‍ය දේශනාව විතරක් නෙවෙයි, ඒ ගැන කරුණු විතරක් නෙවෙයි, සීල කතා, දුත ධම්මා ආදී වශයෙන් අර මුලදිම කියනවා මේ කරුණු විසුද්ධි මාර්ගයේ අපි කතා කළා, ඒ කරුණු නැවත අපි විස්තර කරන්නේ නැහැ කියලා. එතින් දීගණිකාය අටුවාව මේක අපි කලින් දවසකත් පින්නුවා වගේ මතකයි. පින්නුවෙන් මේ තියෙන මෙන්න මේ කියන සීල කතා, දුත ධම්මා, කම්මට්ඨා සියලු කමඨහන්, චර්යා විධාන සහිත සියලු කමඨහන්, ධ්‍යාන සමාපatti විස්තරය, සියලු අවිඥා, එතකොට පඤ්ඤා සංකලික විනිච්ඡය කියලා කියන්නේ මෙතන පටිච්ච සමුප්පාද විස්තරය. මතක විදියට ස්කන්ධ, ආයතන, ධාතු, ආර්ය සත්‍ය කියන මෙතන මේක වෙන කාරණාවක්. මම තව පොඩ්ඩක් මේක බලලා කියන්නම්. එතකොට මෙතන තමයි පත්‍යාකාර දේශනා කියලා කියන්නේ. එතකොට මේ කියන දේවල් විසුද්ධි මාර්ගයේ විස්තර කළා. ඒ නිසා ඒවා මෙතනදී මේ අටුවාවෙදි විස්තර කරන්නේ නැහැ කියලායි කියන්නේ. පැහැදිලි ඇති. ඒ නිසා ඒවා විස්තර කරන්න බැරි කමට අත්හැරලා ගිහිල්ලා නෙවෙයි. පැහැදිලි නේද? ඒවා කලින් විස්තර කරලා තියෙන නිසා විසුද්ධි මාර්ගය ආයෙ විස්තර කරන්නේ නැහැ. ඉතින් එහෙම නැති වුණොත් දැන් චතුරාර්ය සත්‍ය දේශනාවෙම දැන් කීපයක් ඉනවනේ ආයෙ. එක තැනක නෙවෙයි, සූත්‍ර කීයකෙයිද? ඉතින් ඒ ඔක්කොම ආයෙ විස්තර කරන්න ගියොත් ඉතින් මේක ඉවර කරන්න වෙන්නේ නැහැ. වෙන කරුණු ලියන්න අවශ්‍ය ඒවා ටික ලියලා ඉවර කරන්න වෙන්නේ, ඊට කලින් අපවත් වෙනවා. ඒ නිසා ඉතින් ආයෙ එකම කාරණාව විස්තර කරන්නේ නැහැ. ඒ හේතුව තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඒ නිසා ඒකත් දැනගන්න ඕන. දැන් කවුරු හරි ඇහුවොත් ඒක කියන්න දැනගෙන තියෙන්න ඕනේ. සමහර තැනකදී නම් දැන් මේ සූත්‍රයේදී වගේ නම් කියලා තිබුණා විසුද්ධි මාර්ගයෙන් බලා ගන්න කියලා. සමහර සූත්‍රවල ඒ ටිකවත් කියන්නේ නැහැ. මගක් විස්තර කරලා ඊට පස්සේ අතහරිනවා. ඒ මොකද එක්ක කලින් සූත්‍රයක ඒ ටිකම විස්තර කරලා තියෙනවා. ඒ ආසන්නේම සූත්‍රයක. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ ටික විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආරම්භක ගාථාවලදීම සන්නහන්සේ ටික කියලා පටන් ගන්නෙ. නැත්නම් ආය ආයේ හැම සූත්‍රෙම කියන්න ගියපුවම ඒකත් කරදරයිනේ. ඒ නිසා මේ ආරම්භක ගාථාවලදීම මේ ටික කියනවා. පැහැදිලිනේ? හරි. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ සමුදය සත්‍ය ගැන. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද? ඒ පුනර්භවය ඇති කරන යම් මේ තෘෂ්ණාවක් තියෙනවද? නන්දි රාගයෙන් අපි යවගෙන අටුවාවේ විස්තර කරනවා. දීගණිකාය අටුවාවේ ඒතන බලා ගන්න පුළුවන්. එතකොට මේ නන්දි රාගයෙන් යුක්ත වූ, ඒ කියන්නේ ඇල්ම කියන එකයි, తత్ర తత్ర అభినందిని ఏ ఏ భవయేహి තියෙන රූප ශබ්ද ආදී අරමුණු වල ඇලෙන්නා වූ ඒ තෘෂ්ණාවක් තියෙනවා. මොනවද ඒ තෘෂ්ණාව? කොටස් තුනකට බෙදලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මෙන්න මේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. දුකට හේතුව, දුක ඇති කරන ධර්මය කියන එකයි තේරුම. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒ තෘෂ්ණාවේම ඉතිරියක් නැති නොයල්ම, ඒ තෘෂ්ණාවේම ඉතිරියක් නැතිව නිරුද්ධ වීම. ඒ වගේම මේ ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලය කියන වචනවලිනුත් කියවෙන්නේ අතහැරීම, දුරු කිරීම, මිදීම, ආලය රහිත බව. මේ හැම එකකින්ම අදහස් වෙන්නේ නිවනටම කියන නම් ටිකක් මේ තියෙන්නේ. නිර්වාණයටම කියන නම් ටිකක්. ඒ ගැන අට කතාවේ තව විස්තර කරනවා. එතකොට මේ තෘෂ්ණාවෙන් දුරු වීම, තෘෂ්ණාවෙන් මිදීම, තෘෂ්ණාව අතහැරීම, මේ ආදී වශයෙන් කියන මෙන්න මේ නිර්වාණය තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ. මේ ටිකේ ගැටළු මොන හරි තියෙනවද? ඔව්, අපි අටුවාවේ විස්තර වෙනවා ඒ ටික. මේ තියෙන්නේ එතකොට මොන සූත්‍රයේ අටුවාවද අපි දැන් මේ බලන්නේ? මේකේ පද බෙදීම් පවා විස්තර කරනවා. මේ පේනවා ඇති. යායන් තණ්හා කියලා කිව්වේ යා අයං තණ්හා කියලා පද බෙදා ගන්න ඕන. යම් මේ තෘෂ්ණාවක් කියන එකයි. පොනෝ භවිකා කියලා කිව්වේ පුනබ්භව කරන. එතකොට පුනර්භවය ඇති කිරීමේ ස්වභාවය ඇත්තා වූ නැවත උප්පත්තිය ලබා දෙන්න ශක්තිය තියෙන කියන එකයි තේරුම. අපි ඔක්කොම විස්තර කරන්නේ වචන අදාළ වැදගත් ඒවා ටික විතරක් කියාගෙන යනවා. හැම එකම වැදගත් නේ, දැන් අත්‍යවශ්‍ය කරුණු අපි කියාගෙන යන්නේ. අපට නන්දි රාග සහගතා කියලා කිව්වේ නන්දි රාගයත් සමග අර්ථ වශයෙන් ඒකත්වයට ගිය කියන එකයි. අතරම නන්දි රාගය කියලා කියන්නේ ඇල්ම කියන එකයි. පැහැදිලි නේ? නන්දි රාග කියලා කියන්නේ ඒ අරමුණු වල ඇලෙන ස්වභාවය නිසා තෘෂ්ණාවට කියන නම. తත්‍ර తත්‍රා විනන්දිනී කියලා කිව්වේ යම් යම් තැනක ආත්ම භාවය සිද්ධ වෙනවද, යම් යම් තැනක උපදිනවද, ඒ ඒ තැන්වල ඇලෙන්නා වූ, ඒ ඒ තැනක සතුටු වෙන. මොකක්ද මේ කියන්නේ? ඒ ඒ අරමුණු රූපාදී අරමුණු වල ඒ ඒ භවයෙහි සතුටු වෙනවා, ඇලෙනවා. එතකොට ඒ ඉතිරි අරමුණුත් ඒ විදිහටම ඇලීම සිද්ධ වෙනවා කියන එකයි මේ විස්තර කරන්නේ. දැන් නිකන් හිතලා බලන්න. දැන් මිනිස්සෙක් වෙලා ඉද්දි මිනිස්්‍ය ලෝකයේ දකින ලස්සන ලස්සන රූපවලට ඇලෙනවා. මිනිස්්‍ය ස්ත්‍රීන්ට ඇලෙනවා. වෙන එක එක ලස්සන වාහනවලට ඇලෙනවා. ගෙවල් දොරවල් වලට ඇලීම ඇති වෙනවා. ඒ වගේ මිනිස්්‍ය ලෝකයේදී ඒ වගේ දේවල් වලට ඇලීම ඇති වෙනවා. ආපහු ගිහිල්ලා වඳුරෙක් වෙලා උපදිනවා. එතකොට වඳුරු ලෝකේ ඉන්න අර වැඳිරියන්ට ඇලෙනවා. වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. දැන් නැති වුණාට එහෙ ඉපදුනාම ඒ වැඳිරියන්ට ඇලෙනවා. දැන් නම් වැඳිරියෙක් වගේ කියලා තමයි බනිනවා කට්ටියට. එහෙ කිව්ලා ඒ කියපු විදිහේ වැඳිරියන්ටම ඇලෙනවා. ඒත් එක්කම ගැරන්ඩියෙක් වෙලා ඉපදුනොත් දැන් නම් හරි පිළිකුලයි. ගැරන්ඩියන්ව දැක්කම ඒ සතෙක් වෙලා ඉපදුනාම ඒ සත්තුන්ගේ ගෑනු සතාට හරිම ප්‍රියයි. ඒක තමයි ස්වභාවය. ඒ කාරණාව තමයි මේ කියලා තියෙන්නේ. తත්‍ර తත්‍රා විනන්දිමි. යම් යම් තැනක උපදිනවද ඒ ඒ තැන ලැබෙන ඒ අරමුණු වලට, රූපාදී අරමුණු වලට ඇලෙනවා. ගැඩවිලෙක් වෙලා ඉපදුනාම උන්ගේ නම් එහෙම ભેදයක් තියෙනවද මන් දන්නේ නැහැ. දැන් අනික ඉතින් අපි දැන් පිළිකුල් කරන සත්තු ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඉතින් අපිට පිළිකුල් කියලා කියන්නේ. ඉතින් ඒ ලෝකේ ඉපදුනායින් පස්සේ ඒ සත්තුන්ට ඇලෙනවා. මේ තමයි මගේ හොඳම යාළුවා කියලා ඉතින් හොයාගන්නේ වඳුරෙක් වෙලා ඉක්දුනාම වඳුරෙක්මයි. නැතු ඔය මිනිස්සෙක් හොයන් ඉන්නේ නැහැ. හොඳම යාළුවා කියලා ඇසුරු කරන්නේ තවත් වඳුරෙක්ව. දැන් නම් බනිනවා. නේද? බල්ලෙක් වෙලා ඉක්දුනාම දැන් නම් බනිනවා බලු වැඩ කරන්න කිය කිය. බල්ලෙක් වෙලා ඉක්දුණු දාකට බලු යාළුවාට තමයි කියන්නේ. පැහැදිලි නේද? එතකොට තේරුම් ගන්න ඕන සසරේ ස්වභාවය. දැන් මේ එපා වෙලා තිබුණාට එතන ගිහින් ඉපදුනයින් පස්සේ ඒ දේ හරිම ප්‍රියද? මේක තමයි හරිම භයානක දේ. ඉතින් මොකද ඇත්ත ස්වභාවයෙන් තේරුම් ගන්නේ නැතිකම නිසා. හරි. ඊළඟට කාම තණ්හා කියන එක විස්තර කරනවා. පංච කාම ගුණික රාගයට කියන නමක් කාම තණ්හා. ඒ ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවා. කාම තණ්හාව කාම වස්තුන්ට ඇති තෘෂ්ණාව. කාම වස්තු කියන්නේ තමන් ප්‍රිය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල්. එතකොට මේ කාම වස්තුන්ට තියෙන තෘෂ්ණාව තමයි කාම තණ්හා කියලා කිව්වේ. එතකොට මේ භව තණ්හා කියලා කියන්නේ භව ප්‍රාර්ථනා කිරීම වශයෙන් උපන්නා වූ සාස්වත දිට්ඨියත් එක්ක මිශ්‍ර වුණ තණ්හාවට. එතකොට රූප, අරූප, භව, රාගය, ධ්‍යාන, නිකාන්තිය කියන ඒවත් ඒකටම අයිති. මේක වෙන්නේ සාස්වත දිට්ඨියෙන් යුක්ත කෙනාට. ඒ කියන්නේ සාස්වත දිට්ඨිය කියලා කියන්නේ එක දිගටම පවතින ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනාට. එතකොට මේ මේ වෙනස් වෙවි යන හිම නැත්තම් ඉපදෙමින් බිඳෙමින් පවතින නාම પરම්පරාවක් රූප પરම්පරාවක් තියෙන බව දන්නේ නැති එක දිගටම පවතින ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරන කිනාට ඇති වෙන තණ්හාවට අපි කියනවා භව තණ්හා කියලා. පැහැදිලිද? ආ. ඒ වගේම විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දික්තිය හා මිශ්‍ර වුණ තණ්හාවට. ඒක නහ හිතන්නේ කොහොමද මේ භවයෙන් පසුව නැවත උපත්මක් නැහැ, ඉපදීමක් නැහැ. ඒ නිසා මේ භවයේ ලැබෙන තරම් පුළුවන් තරම් හොඳට සැප සම්පත් විඳින්න ඕන කියලා කල්පනා කරනවා. මේ භවයෙන් පස්සේ ඉවරයි, ඉන්නකම් හොඳට කාලා බීලා ඉන්න ඕන කියලා හිතන එක. ඉතින් මේ වගේ අදහස් තියෙන අය දැනුත් ඉන්නවද නැද්ද ලෝකේ? ඉන්නවා. යාළුවොත් එහෙම ඇති සමහර විට. ගී කාලිට පු යාළුවොත් මතක් වෙනවා ඇති. ඒ වගේ අය ඉන්නවද දැනුත්? අන්න ඒ වගේ තියෙන ඒ උච්ඡේද දික්තිය සමග මිශ්‍ර වුණ රාගයට එහෙම නැත්නම් ලෝභයට කියනවා විභව තණ්හා කියලා. පැහැදිලි ඇති. ඇතැම් විට වෙන්න පුළුවන් නේද? අවබෝධය අඩු කෙනෙකුට ඉතින් විචුවකට උනත් ඇතැම් විට ඇති වෙන්න පුළුවන් ඉතින්. සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නැහැ. හැබැයි අවබෝධය අඩු කෙනෙකුට ඇතැම් විට වෙන්න පුළුවන්. ඔය ඒකට ගොඩක් විට තියෙන්න පුළුවන්. ඒකට බොහෝ සෙයින් තියෙන්න පුළුවන් ඔය සාස්වත දිට්ඨිය. උච්ඡේද දිට්ඨියක් තියෙනා ඉතින් මේ ආගම් ભેදයක් නැහැ, බෞද්ධයත් ඉන්නවා. අන්‍ය ආගමේ කියවම නෙමෙයි, අපේ අපිත් එක්ක හිටපු යාළුවෝත් ඉන්නවා මේ උච්ඡේද දිට්ඨි තියෙන. අපිට මොන ගෙවුණු අය ඉන්නවා ඒ වගේ. ඒක නිසා ආගම් ભેදයක් නැහැ. ඒ අය බෞද්ධයි. හැබැයි වෙනස උච්ඡේද දිට්ඨි තියෙන. හරි. ඊට පස්සෙ ඒ තෘෂ්ණාවේ වස්තු විස්තර වශයෙන් දක්වන්න තමයි සාකෝ පනේසා තණ්හා උපජ්ජමාන එත්ත උපජ්ජමාන උපජ්ජති ඔය විදිහට විස්තර කරන්නේ. මේ කොහෙද, කොයි වගේ තැන්වලද මේ තෘෂ්ණාව උපදින්නේ කියලා ඒ ටික විස්තර කරනවා. මේ ටික හැබැයි දැන් සතිපට්ඨාන සූත්‍රයේ තිබුණාට මේ සූත්‍රයේ ඒ කොටස නැහැ. කොයි කොටසද නැත්තේ? මෙන්න මේ දැන් අපි කතා කරන්න යන කොටස නැහැ. ඒ නිසා අපි ඒ ටික අත්හැරලා යමු නේද? සතිපට්ඨාන සූත්‍රයේදී මේ ටික විස්තර වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කෙටියෙන් කියන්නේ මොකක්ද? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ওই විදිහට ඒ තැන්වල විස්තර කරනවා. මේ ලෝභය ඇති කරගන්න කෙනා කොහොමද කල්පනා කරන්නේ? මගේ ඇහැ නම් හරීම ලස්සන ඇහැක් මට තියෙන්නේ. මේක උපමාත් එක්ක කියන අය ඔක්කොම කියන්නේ නැහැ. දැන් කාලේ සමහරු කියන්නේ නේද? මෙනික් කලක් වගේ ලස්සන ඇහැක් මට තියෙනවා. ඒ වගේම රන් රිදී නාලි නෙලියක් නැත්තම් රිදී කොහොමද නෙලිය කියන එක දන්නව නේද? මේ නාලිය කියලා කියන්නේ වී එහෙම මනින්න ගන්නෙ තේරුව කියලා අපි කියන්නේ. ඒ වගේ හුණ්ඩුවක් හරි ඒ වගේ තමයි රිදී වලින් හදපු ඒ වගේ දේ වගේ තමයි මගේ කන කියලා කල්පනා කරනවා. ඒ වගේම ඉතින් මේ නහය එහෙම හරියට රත් හිරියල් වලින් හදලා සකස් කරලා තිබෙව දෙයක් වගේ. ඒකට දිව හරියට රතු පාට කම්බිලියක් වගේ, කම්බිලි පටක් වගේ. ඉතින් මේ බොහොම ලස්සනයි කියලා තමන් කල්පනා කරනවා කියලායි මේ කියන්නේ. මෘදු සිනිදු මధు රස ලබා දෙනා වූ දෙයක්, බොහොම රස ලබා දෙන හොඳ දේවල් මට ලබා දෙන රස ලබා දෙන දෙයක් තමයි මේ දිව කියලා කියන්නේ. කියලා ওই විදිහට තින් හරියට රන් තොරණක් වගේ මගේ ඇඟ, ওই විදිහට කල්පනා කරනවලු අනිත් අයට වගේ නෙවෙයි, මගේ ඇඟ, මගේ ඇහැ, මගේ කන හරිම ෂෝක් කියලා කල්පනා කරනවා. තින් මගේ කනත් එහෙමයි. ඔව් ඔව්. ඊට පස්සේ මේ රූපය ගැන ඊළඟට විස්තර කරන්නේ. ඉතින් මේ රූපය තමන් දකින රූප, රන් පැහැ, ඒ වගේ බොහොම ලස්සන රූප තමයි මන් දකින්නේ කියලා ඒ දකින රූපවලටත් ඇලෙනවා. ඒ වගේම සද්ද, අර මත්තු කරවීක පක්ෂියෙක්, එහෙම නැත්නම් කොවුලෙක්, එහෙම නැත්නම් මණිවංශ නිග්‍රහස කියලා මේ කියන්නේ ප්‍රමාණයට හඬවපු මේ මොකක්ද බටනලාවක ශබ්දය බොහොම හොඳ තමන්ට මිහිරි ආකාරයෙන් ഘോഷාවක් ලබා දෙන බටනලා හඬක් වගේ තමයි දැන් තමන්ට අහන්න ලැබෙන ශබ්දවලට මේ කිනා ඇලෙන විදිය මේ කියන්නේ. මේ දේවල් හරි මිහිරි මේ කියලා ඇලෙනවලු. ඉතින් තමන්ට ලැබෙන ගන්ධාරම්මනත් එහෙමයි. වෙන කාටද මේ වගේ සුවඳවල් ආග්‍රහණය කරන්න ලැබෙන්නේ කියලා මේ විදියට ඊ දේවල් වල ඇලීම් ඇති කරගන්නවා. මේ වගේ හිතන කෙනා එහෙම හිතන කෙනාට, මේ වගේ කල්පනා කරන කෙනාට ඒ තමන්ට ලැබුණු ඉන්ද්‍රියයන් ගැන සහ තමන්ට ලැබෙන අරමුණු ගැන මේ වගේ ඒවනම් වෙන අයට ලැබෙන්නේ කියලා මේ විදියට කල්පනා කරන කෙනාට මේ ඇස් ආදී වස්තු සහ රූප ආදී අරමුණු ප්‍රිය රූප බවට පත් වෙනවා, සාත රූප බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දේවල් හරි මේ කෙනාට ප්‍රියයි. ඒ විදිහට කල්පනා කරන නිසා ඒ කෙනාට නූපන් තණ්හාව උපදිනවා. උපන්නා වූ තණ්හාව නැවත නැවත පැවතීම් වශයෙන් පිවිසෙනවා. නැත්තම් නැවත නැවත උපදිනවා කියන එකයි තේරුම. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළේ, උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති කියලා. ඉතින් කෙටියෙන්ම කිව්වොත්, ඒතර මේ ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියයන් සහ බාහිර අරමුණු සුබයි, ප්‍රියයි කියලා කල්පනා කරන කෙනාට නූපන් තෘෂ්ණාව උපදිනවා, උපන්නා වූ තෘෂ්ණාව වැඩෙන්න හේතු වෙනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය එතකොට සමුදය සත්‍ය නිර්දේශය පැහැදිලිනේ. නිරෝධ සත්‍ය විස්තරය. එතකොට අශේෂ විරාග නිරෝධෝ යනාදී සියලු වචන නිබ්බාන වේ වචනානි ඒව කියලා කියනවා. මොකද්ද මේ වේ වචන කියන එකේ තේරුම? සමාන වචන. පරියාය වචන, වේ වචන කියලා කියන්නේ සමාන වචන කියන එකයි. නිවනටම කියන තවත් නම් ටිකක් මේ කිව්වේ. ඒකයි මේ විස්තර කරන්නේ. නිවනට පැමිණිලා තෘෂ්ණාව ඉතිරියක් නැතිව නොඇලීම සිද්ධ වෙනවා, නිරුද්ධ වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා කිව්වේ. ඒ වගේම නිර්වාණයට පැවුනාම තෘෂ්ණාව අතහැරෙනවා, අතහැරීම සිද්ධ වෙනවා. පටිනිස්සජ්ජනේ කියලා කියන්නේ ඒ අතහැරීමමයි, මිදීම සිද්ධ වෙනවා. ඕ ලෝභයට කියනමක් ගැන. ඡන්දය නෙවෙයි, ඡන්දය වෙනයි තණ්හාව වෙනයි. කැමැත්ත සහ ලෝභය කියන්නේ දෙකක්. ඔව් විවිධ නම් වලින් කියන්න පුළුවන්. ඡන්දයත් තැන් තැනක තණ්හාවටත් කියනවා ඡන්දය. හැබැයි ලෝභයම තමයි චෛතසිකයක් විදිහට ලෝභය. ඒ නිසා නිර්වාණයට ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලය කියන වචන කියනවා. ඒ මොකද මේ නිවනට පැමුණාම මේ තෘෂ්ණාව දුරු වෙන නිසා, ඉවත් වෙන නිසා, තෘෂ්ණාවෙන් මිදෙන නිසා, නොඇලීම සිද්ධ වෙන නිසා. ඒතර මේ නිර්වාණය කියන්නේ එකම ධර්මයක්. හැබැයි මේකට නම් ගොඩාක් තියෙනවා. සියලු සංකතයන්ගේ නාමයන්ට ප්‍රතිපක්ෂ වශයෙන් සංකත ධර්ම වලට කියන නම් තියෙනවානේ. ඊට ප්‍රතිපක්ෂ නම් සියල්ලම අපිට නිවනට යොදන්න පුළුවන්. කොහොමද කියලා ඔන්න ඒ එකින් කියන්න පුළුවන් නම් ගොඩාක් මේ විදිහට විස්තර කරලා තියෙනවා. අපි ඒ ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේනම් ඇති. අශේෂ විරාගෝ, අශේෂ නිරෝධෝ, ඡාගෝ, පටිනිසග්ගෝ, ඒ විදිහට රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, තණ්හක්ඛයෝ, ඒ විදිහේ මේ නම් ගොඩාක් යොදන්න පුළුවන්, කියන්න පුළුවන් නිවන හඳුන්වනවා. ගතියක් ගතියෙන් තොර කියන එකයි. ඒ අර්ථය නෙවෙයි මෙතන. ගති කියන්නේ උප්පත්තියෙන් තොරයි කියන එකයි. තොර අජාතං කියලා කිව්වේ ඒකමයි. ජාතියෙන් තොර කියන එකයි. මේ අනුපපත්ති කියලා කියන්නේ උපපත්ති කියන එකට විරුද්ධ අර්ථය. ඒතර අර තෘෂ්ණාව ඇති වෙන්නේ මේ වස්තුවල කියලා කලින් කීවනේ. චක්කුන් ලෝකේ පිය රූපං, සෝතන් ලෝකේ පිය රූපං, ওই විදිහට අර කලින් කීවනේ තෘෂ්ණාව ඇති වෙන්නේ මේ වස්තුවලයි කියලා. ඊට ප්‍රතිපක්ෂ විදිහට ඒ වස්තුවලම තමයි ඒතකොට තෘෂ්ණාව දුරු වීමක් සිද්ධ වෙන්නේ, නිරෝධය සිද්ධ වෙන්නේ කියන එක පෙන්වන්න තමයි ඒ විදිහටම ප්‍රතිපක්ෂ විදිහට දේශනාව දේශනා කරනවා. සාකෝ පනේසා තණ්හා කත්ත නිරුද්ධමානා නිරුද්ධති කියලා ওই විදිහට දේශනා වෙනවා. කොයි තැන්වලදීද නිරුද්ධ වෙන්නේ කියලා අර විදිහටම විස්තර කරනවා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති ආදී වශයෙන් ප්‍රහි පහියමානා පහියති කියලා. ඒතර මේ තෘෂ්ණාව නිරුද්ධ වෙද්දිත් නිරුද්ධ වෙන්නේ අර තැන්වලතම තිබ්බ තෘෂ්ණාව තමයි. දැන් තෘෂ්ණාව ඉපදුනේ ඇස, කන, නාසය ආදී ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ඒ අරමුණු වල, ඒ වගේම බාහිර ආරම්මන වල. එතකොට ඒ තැන් වලට තිබ්බ තෘෂ්ණාවම තමයි නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ කියන එකයි මෙතන විස්තර කරන්නේ. උපමාවකින් විස්තර කරනවා. මිනිසෙක් කෙතේ තිබුණු තිත්ත ලබු වැලක් දැකලා, ඉතින් මේක හොයාගෙන ගිහිල්ලා මුල හොයාගෙන මුල කපලා දානවා. එහෙම වුණාම මොකද වෙන්නේ? මේක මැලවිලා ගිහිල්ලා අපඤ්ඤප්තිං ගච්ඡෙය, අප්‍රකට භාවයට යනවා. ඒ කියන්නේ මැරිලා අවසන් වෙලා යනවා. එතකොට තිත්ත ලැබුවෙල නැති වෙලා යනවා. එහෙම වුණාම විවහාරයෙන් කියනවා කෙතේ තිත්ත ලැබු නිරුද්ධ වුණා, ප්‍රහීන වුණා කියලා සාමාන්‍යයෙන් කියනවා අපි. අන්න ඒ වගේ අර කෙතේ තිබ්බ තිත්ත ලබු වගේ තමයි ඇස්වල හටගත්තු තෘෂ්ණාව, ඇසේ හටගත්තු තෘෂ්ණාව. චක්කා දිසු කියලා කියන්නේ ඇස අරමුණු කර ඇස නිසා හටගත්තු තෘෂ්ණාව. එතකොට ඒක ඒ තෘෂ්ණාව ක්ෂය කරන්නේ, එහෙම නැත්නම් නැති කරන්නේ ආර්ය මාර්ග ඥානයෙන්නේ. ආර්ය මාර්ග ඥානයෙන් මේ තෘෂ්ණාවේ මුල් සින්දා නිර්වාණයට පැමිණිලා මේ තෘෂ්ණාව නොපැවැත්මට ගියා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව නැතිව ගියා. එහෙම වුණාම මේ නිර්වාණය අවබෝධ කරද්දි තමයි මේ තෘෂ්ණාව සම්පූර්ණ ක්ෂය උනේ.
අන්න එතකොට අර කෙතේ තිත්ත ලැබු නැති වුණා වගේ මෙන්න මේ වස්තු වල තණ්හාව නැති වුණා කියලා අපි කියනවා. පැහැදිලිද? මේ වස්තුවේ ඇති වුණු තෘෂ්ණාව නැති වුණා කියලා අපි කියනවා. පැහැදිලිද? ඒ වගේම අපහු තව උපමාවක් කියනවා. කැලෑවේ හොරු ඉන්නවා. දැන් කැලෑවක හැංගිලා ඒ හොරුන්ව කැලෑවෙන් අරන් ඇවිල්ලා නගරයේ දකුණු දොරටුවේ තියලා මරනවා. දැන් මරන්නේ කොහෙද? හිටියේ කොහෙද හොරු? කැලේ. මරන්නේ කොහෙදද? නගරයේ දකුණු දොරටුවේදී. ඊට පසුව කට්ටිය කතා කරන්නේ කොහොමද? කැලේ හොරු දැන් නැහැ. කැලේ හොරුන්ව මරලා. කැලේ හොරුන්ව මරලා කියලා තමයි විවහාර කරන්නේ. කැලේ හිටපු හොරුන්ව මරලා කියන එක. හැබැයි ඇත්තම මැරුවේ දකුණු දොරටුවේ. හැබැයි කැලේ හිටපු හොරුන්ව මරලා කියන කීම අපි කියනවා කැලේ හොරුන්ව මැරුවා කියලා. පැහැදිලිද? එම විවහාර කරනවා. ඉතින් ඒ කාලේ තිබුණු උදාහරණයක් නේ කියන්නේ. දැනටත් ඒ වගේ විවහාර අපි කරනවා. එතකොට මෙන්න මේ කැලේ හිටපු හොරු වගේ තමයි ඇස්වල ඇස වගේ තැන්වල ඉපදුණු තෘෂ්ණාව. ඇසේ තෘෂ්ණාව ඉපදුනා කියලා අපි කියන්නේ. ඉතින් ඒ තෘෂ්ණාව උපදින්නේ ඇසේ නිසා. එතකොට අර කැලේ හොරු ඉන්නවා වගේ අර දකුණු දොරටුවේදී මේ හොරුන්ව ඝාතනය කරනවා වගේ තමයි නිවනට පැමිණුණාම තමයි මේ තෘෂ්ණාව නිරුද්ධ වෙන්නේ. තෘෂ්ණාව නිරුද්ධ වෙන්නේ කොතනදීද? නිවන අරමුණු කරන අවස්ථාවේ. එතකොට අරහත් මාර්ග ඥානයේදීනේ. අරහත් මාර්ග ඥානය උපදින්නේ නිවන අරමුණු කරගෙනනේ. එතකොට මේ නිවන අරමුණු කරගෙන උපදින අරහත් මාර්ග ඥාන අවස්ථාවේදී තමයි තෘෂ්ණාව ඡය වෙන්නේ. හැබැයි කොහේ තිබුණු තෘෂ්ණාවද දුරුනේ? ඇහැ කියන ධර්මය අරමුණු කරගෙන තිබුණු තෘෂ්ණාවත් දුරු වෙනවා. කන අරමුණු කරගෙන ඒ හැම මේ දෙයක්ම අරමුණු කරගෙන තිබුණු තෘෂ්ණාව මේ නිවන අරමුණු කරන මොහොතේදී ඡය වෙනවා. එහෙමනම් මේ නිවනට පැමිණිලා තමයි ඇත්තටම තණ්හාව ඡය වුනේ නිවන අරමුණු කරන මොහොතේදී. හැබැයි ඒ වුණාට අපි කියනවා විවහාර වශයෙන් ඇසේ තිබුණු තණ්හාවත් දුරු වුණා. කනේ තිබුණු තෘෂ්ණාවත් දුරු වුණා කියලා අපි විවහාර කරනවා. ඇත්තටම හැබැයි මේ නිවනට පැමිණීම නිසා තමයි තණ්හාව දුරු වුනේ. ඇසේ විතරක් නෙවෙයි මේ එක උදාහරණයක් විතරයි කිව්වේ. ඉතින් ඒ තණ්හාව උපදින තව ඉතින් අර චක්කුන් ලෝකේ පිය රූපං රූපං ලෝකේ පිය රූපං ඔය විදිහට දේශනාව දිගට එනවනේ. චක්කු විඥානං ලෝකේ පිය රූපං. එතකොට ඒ ටික කියව ගන්න ඕන. ඒක අපි මේ සූත්‍රයේ ආපු නැති නිසා කියවේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ සමුදය සත්‍ය කොටස කියව ගත්තම ඒ ටික පැහැදිලි වෙනවා. හරියට ඉහෙනම් නේද? එහෙමනම් නිරෝධ සත්‍ය විස්තරයත් අවසන්. දුකට හේතුව උපාදානය කිව්වොත්. ඉතින් උපාදානයත් ඇත්තටම ඒකත් තණ්හාවම තමයි. උපාදාන කියලා කිව්වොත් ඒකේ වරදක් නැහැ. උපාදානය කියලා කියන්නේ තෘෂ්ණාවමයි. චෛතසිකයක් වශයෙන් ගත්තම තණ්හාවම තමයි. තව ක්‍රම ගානකට සමුදය විස්තර කරන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් මේ කුසල දුකට හේතුවක් නේ. කියන්න බැරිද? කුසල් දුකට හේතුවක්ද නැද්ද? කුසල් නිසා, මේ කියන්නේ ලෞකික කුසල් ගැන, ලෝකෝත්තර කුසල් නෙවෙයි. ලෞකික කුසල් දුකට හේතුවක්ද නැද්ද? සැපට හේතුවක් කියයි ඒක ගැලපෙන්නේ නැහැ. දැන් ඒ ලෞකික කුසල් නිසා උපදින ස්කන්ධ දුක්ඛාරය සත්‍යයිද නැද්ද? අයිති. ඒ නිසා තමයි විභංග ප්‍රකරණයේදී සමුදය සත්‍ය බෙදද්දී ක්‍රම ගානකට බෙදනවා. එතනදී සාසවා කුසලා ධම්මා සමුදය සත්‍ය විදියට සාසව කුසල ධර්මත් සමුදය විදියට බෙදලා විස්තර කරනවා. අපි ඒවා පසුව කතා කරමු. තත්ත කතමෝ දුක්ඛ සමුදයෝ තණ්හාච අවසේසාච කිලේසා අයං උච්චති දුක්ඛ සමුදයෝ. තත්ත කතමෝ දුක්ඛ සමුදයෝ තණ්හාච අවසේසාච කිලේසා අවසේසාච අකුසලා ධම්මා තීනිච කුසල මූලානි සාසවානි අවසේසාච සාසවා කුසලා ධම්මා අයං උච්චති දුක්ඛ සමුදයෝ. පේනවද? දුක්ඛ සමුදය මොනවද? තෘෂ්ණාව, තෘෂ්ණාවත් ඉතිරි කෙලෙස් ධර්ම, ඉතිරි අකුසල ධර්ම, කෙලෙස් කියලා හඳුන්වන්නේ නැති ඉතිරි අකුසල් ධර්ම. සාසව කුසල් මූල තුන, ඒ කියන්නේ ලෞකික කුසල් මූල තුන. ඒ වගේම ඉතිරි සාසව කුසල ධර්ම. සාසව කුසල ධර්ම කියන්නේ ලෞකික කුසල ධර්ම. මේ සියල්ලම දුක්ඛ සමුදයයි, දුකට හේතුවයි. පැහැදිලි නේද? ආ, ඒ වගේ දීර්ඝ විස්තර කිරීම තියෙනවා. මේක කොහෙද තියෙන්නේ? විභංග ප්‍රකරණයේ. අපි ඒවා පසුව කතා කරමු. ඒවා දන්නේ නැතුව කතා කරන්න ගියොත් වැරදි කාරණා කියන්නේ සමහර විට නැත්තම් නේද? එහෙම වෙන්නේ කොහොමද? මේ කුසල් කොහොමද දුකට හේතු වෙන්නේ කියලා සමහරට තර්ක කරනවා නේද? ඒ වුණාට එහෙම හේතු වෙනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ඒ අට හැමෝම දන්නවනේ. ඒ ටික දැන් නම් කළා. ඊට පස්සේ එකින් එක විස්තර කරනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දුක පිළිබඳ ඥාණය, දුකට හේතුව පිළිබඳ ඥාණය, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥාණය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඥාණය. එතකොට මේ තමයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. අපි ඒ ගැන විස්තරී බලමු. මොකක්ද මේ සම්මාදිට්ඨි කියලා කියන්නේ? එතකොට මේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන තැන ආර්ය කියන වචනේ තේරුම විස්තර කරනවා. කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ආර්ය කියන වචනේ යොදනවා. ආරකත්තා, ඒ ඒ මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙසුන්ගෙන් දුරු වූ නිසා. ඒ වගේම ආර්ය භාවය ඇති කර දෙන නිසා මේ මාර්ගයට අපි කියනවා ආර්ය මාර්ගය කියලා. ආර්යත්වය ලබා දෙන මාර්ගය කියන එකයි තේරුම. එතකොට මේ දුක්ඛේ ඥානං යනාදී වශයෙන් චතුස්සත්‍ය කර්මස්ථානය දැක්වා කියලා කියනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය විස්තරයේ මුල් සත්‍ය දෙක වට්ටයයි. එහෙම නැත්නම් සසර කියවෙන සසර පැවැත්ම වෘතය අපි කියලා කියන්නේ. මේ සංසාර චක්‍රයේ පැවැත්ම දක්වන සත්‍ය දෙකක්. අවසාන දෙකෙන් විවට්ටය. විවට්ට කියන එකේ තේරුම එතකොට මේ සසර පැවැත්ම නැති කරන ආකාරය දක්වන සත්‍ය දෙක තමයි අවසාන සත්‍ය දෙක. එතකොට භික්ෂුවකට මේකෙදි කරන්න තියෙන්නේ අර මුල් සත්‍ය දෙකේ තමයි භාවනා වශයෙන් මේක මේ භාවනා අපි මානසිකාර කිරීම වශයෙන් විපස්සනා කිරීම වශයෙන් කරන්න තියෙන්නේ මුල් සත්‍ය දෙකේ තමයි කටයුතු සිද්ධ කරන්න තියෙන්නේ. ඒ ගැන තමයි මෙතන මේ විස්තරය කියන්නේ. ඊට පස්සෙ ඉතින් කියනවා මේ මුල් සත්‍ය දෙක ඉතින් මේ ස්කන්ධ පංචකය දුකයි, තෘෂ්ණාව තමයි දුකට හේතුව. මේ විදිහට කෙටියෙන් දැනගෙන, ඒ වගේම ස්කන්ධ පහ කියන්නේ මොනවද, රූපස්කන්ධය කියන්නේ මොකද්ද, මේ විදිහට ගුරුවරයෙක් ළඟ විස්තර වශයෙන් මේක දැනගන්න ඕන. දැනගෙන නැවත නැවත ඒක හුරු කරලා යෝගාවචරයා ඒකේ භාවනා කටයුතු සිද්ධ කරන්න ඕන. එහෙම නැතුව අපි මේක සජ්ජායනා කරනවා දිනපතා. ඇතිද? මේ කියලා තියෙන්නේ එහෙමද? මේ තියෙන්නේ සජ්ජායනා කරන්න කියලාද මේ කියලා තියෙන්නේ? කතමේ පංචස්කන්ධා රූපස්කන්ධෝ ඉතියාදීනා නයන විත්තරේනච ආචරියස්ස සම්තිකේ උග්ගන් හිත්වා වාචාය පුනප්පුනම් පරිවත්තෙන්තෝ යෝගාවචරෝ කම්මං කරෝති. එතකොට මේක වචනේනොත් කිය කිය මේක මෙනෙහි කරන්න ඕන. පැහැදිලි නේද? ආ, ඉස්සරහට තව ටිකක් කියනවා මේක. ඉතිරි සත්‍ය දෙක සම්බන්ධව ඉතින් එහෙම විපස්සනාවට නම් වන්න දෙයක් නැහැ. එතකොට මේ නිරෝධ සත්‍ය ඉෂ්ඨයි කාන්තයි මනාපයි, මාර්ග සත්‍ය ඉෂ්ඨයි කාන්තයි මනාපයි, මේ විදිහට ඇහිමෙන් විතරයි කටයුතු කරන්න තියෙන්නේ. අහන්න විතරයි තියෙන්නේ. එතනින් එහා කටයුතු කරන්න දෙයක් නැහැ. ඉතිරි සත්‍ය දෙක සම්බන්ධව මේ විදිහට කටයුතු කරගෙන යද්දී ඒ කෙනාට මේ චතුරාර්ය සත්‍ය ඒක පටිවේදේන ඒව පටිවිජ්ජති ඒක අභිසමයේන අභිසමේති. මේ කියන්නේ මොකක්ද? මාර්ගශනයේදී එකවරම මේ චතුරාර්ය සත්‍යම එකම මොහොතේ අවබෝධ වෙනවා. එක චිත්තක්ෂණයේදී මාර්ග ඥානය පහළ වෙන ක්ෂණයේදී මේ කෘත්‍ය හතරම සිද්ධ වෙනවා කියන එකයි මේ කියන්නේ. මොකක්ද? දුක්ඛං පරිඤ්ඤා පටිවේදේන පටිවිජ්ජති. දුක පිරිසිඳ දැන ගැනීමත් ඒ ක්ෂණයේදී සිද්ධ වෙනවා. ඒ වගේම සමුදය ප්‍රහාණය එහෙම නැත්නම් තෘෂ්ණාව ප්‍රහාණය කිරීමත් ඒ චිත්තක්ෂණයේදීම සිද්ධ වෙනවා. නිරෝධං සච්චි ක්‍රියා පටිවේදේන නිරෝධය සාක්ෂාත් කිරීමත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් කිරීමත් මේ එක ක්ෂණයේදීම සිද්ධ වෙනවා. මග්ගම් භාවනා පටිවේදේන පටිවිජ්ජති. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිමත් ඒ එක ක්ෂණයේදීම සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහටම අර ඊළඟට පරිඤ්ඤා අභිසමයේන ඒ විදිහට අභිසමය කියන වචනේ යොදලා ඒ ටික අපහුව විස්තර කරනවා. එතකොට මේ විදියට పూర్ව භාගයේදී ඒ කියන්නේ මාර්ග ඥානය පහළ වෙන්න පෙර අවස්ථාවේදී මේ මුල් සත්‍ය දෙක ඉගෙනීම් වශයෙන් පරිපුච්ඡා කියලා කියන්නේ ප්‍රශ්න ඇසීම් ආදී වශයෙන් සවන ධාරණ සම්මසන ආදී වශයෙන් මේවා ප්‍රතිවේද කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ හැම අවස්ථාවකටම ප්‍රතිවේද කියන වචනේ යොදලා තියෙනවා. ඉගෙන ගන්න ගැනීමත් ප්‍රතිවේදයක්. පරිපුච්ඡාවිනුත් ඒක ගැන දැනීමක් ඇති වෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට මේ මොල් සත්‍ය දෙක ඉගෙන ගන්න, ප්‍රශ්න කරන්න, අහන්න, ධාරණය කරගන්න සහ සම්මර්ෂණය කිරීම කරන්න තියෙනවා. පැහැදිලිද? එතකොට අවසාන සත්‍ය දෙකේ ඒ වගේ තින් ශ්‍රවණ ප්‍රතිවේදය ශ්‍රවණය කරන්න විතරයි තියෙන්නේ ඒව ගැන. ඉතින් ඒවා ලක්ෂණ වශයෙන් සම්මර්ෂණය කරන්න එහෙම තියෙනවද? එහෙම නැහැ. දැන් නිරෝධ සත්‍ය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එහෙම කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අවසාන සත්‍ය දෙක විපස්සනා වශයෙන් වඩන්න නැහැ කියන එකයි මෙතන කෙටියෙන්ම අර්ථය. අපි ටිකක් දිගයි කෙටි කරනවා අපි විස්තරේ. මේ කියන්නේ මාර්ග ඥාන අවස්ථාවම ගැන විතරක් නෙවෙයි. ඊට පෙර අවස්ථාවේදී මේ හතර ගැන යම් අවබෝධයක් තියෙන ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක දැන් අර සම්මාදිට්ඨිය විස්තර කරද්දී විස්තර කරන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම කියන එකනේ. ඒතරේ නිවැරදි දැක්ම කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මත් මුල් අවස්ථාවේදී ඉඳන්ම අවශ්‍යයි. පැහැදිලිනේ? ඒතකොට මේ මාර්ග ඥානයේදී විතරක් නෙවෙයි. ඊට පෙර අවස්ථාවේදීත් ඒකයි මේ කියන්නේ ඉගෙනගෙන තියෙන්න ඕන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒතරේ මේ සම්මාදිට්ඨිය කියන එක වැඩිම සිද්ධ වෙන්න ඕන මාර්ග ඥාන අවස්ථාවේදී සම්මාදිට්ඨිය පහළ වෙද්දී මේ දැනීම් සියල්ලෙම එකතුව කැටි වෙලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පහළ වෙනවා. ඒ අවබෝධයට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍යයට නෙවෙයි. පැහැදිලිනේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම අවබෝධය මේ අවස්ථාවේ තියෙන්න ඕන. ඒ තමයි සම්මාදිට්ඨිය. ඊපස්සේ තව අමතර කාරණා කීපයක් ඉතින් කියනවා. මේ සත්‍ය දෙක අතරින් මුල් සත්‍ය දෙක දකින්නට අපහසු නිසා ගැඹීරයි, ගැඹුරුයි. අවසාන සත්‍ය දෙක ගැඹුරු නිසා දකින්නට අපහසුයි. පැහැදිලිද? ඊය විදිහට උපමාත් එක්ක කියනවා. ඒවා ඉතින් හැමීට පසුව කියව ගන්න, මේ ටික පසුව කියව ගන්න පුළුවන් විස්තර. කොහොම හෝ අවසානෙට හතරම ගැඹුරුයි. පැහැදිලිද? හතරම ගැඹුරුයි. ඒක තමයි අවසාන විනිශ්චය. ඊට පසුව විස්තර කරන්නේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියලා කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන සංකල්ප තුනයි. මේ තමයි සම්මා සංකප්පය. අපි ඒ ගැන විස්තර කලිනුත් කතා කළා. විස්තර ඇතුව කතා කළා. ඒ නිසා මෙතනදී වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නැහැ. කොහොමද මෙතන විස්තර කරන්නේ? තොර මේ නික්කම්ම සංකල්ප ආදිය කාම සංකල්පනාවන්ගෙන් වැළකීම, ව්‍යාපාද සංකල්පනාවන්ගෙන් වැළකීම, විහිංසා සංකල්පනාවන්ගෙන් වැළකීම ආදී වශයෙන් పూర్ව භාගයේදී නොඑක ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ග ඥානය පහළ වෙන්න පෙර අවස්ථාවවලදී සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේ ගත කරද්දී මේ නික්කම්ම සංකප්ප ආදිය විවිධ අවස්ථාවන් වල තමයි විවිධ ක්ෂණවලදී තමයි පහළ වෙන්නේ. උදාහරණයක් විදියට අපි හිතමු තමන්ට යම් කිසි කාම වස්තුවක් ආස්වාදය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විලාදි කල්පනා කරනවා මේ දේ ආස්වාදය කිරීම හොඳ දෙයක් නෙවෙයි. මේක දුක පිණිස හේතු වෙන දෙයක්. මේකෙන් වළකින්න ඕන. මේ ලෝභය ඇති කර ගැනීම හානි කරයි කියලා ඒ විදිහට සංකල්පනාවක් ඇති කර ගන්නවා. ඒක එතකොට නික්කම්ම සංකල්පනාවක් නේ. කාමයන්ගෙන් නික්මෙන්න කල්පනා කිරීමක්. එහෙම නැත්නම් කෙනෙකුට පැවිදි වෙන්න හිතෙනවා. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා ආදියක් කරන්න හිතෙනවා. මේ හැම එකක්ම එතකොට නික්කම්ම සංකල්පනාවක්. එතකොට විවිධ ආකාරයේ නික්කම්ම සංකල්පනා පහළ වෙන්න පුළුවන් పూర్ව භාග අවස්ථාවේදී. ඒ කියන්නේ මාර්ග ඥානයේ පහළ වෙන්න පෙර අවස්ථාවන් වලදී විවිධ අවස්ථාවන් වල විවිධ ආකාරයේ නික්කම්ම සංකල්පනා පහළ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කිව්වේ පුබ්බ භාගේ නානා. මේ නික්කම්ම සංකල්පනා పూర్ව භාග අවස්ථාවේදී නොඑක් ආකාරයේ නික්කම්ම සංකල්පනා පහළ වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යාපාද සංකල්පනත් එහෙමයි, අවිහිංසා සංකල්පනත් ඒ විදිහට විවිධ අවස්ථාවන් වල විවිධ ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. හැබැයි මාර්ග ඥානයේදී එකම එක කුසල සංකල්පනාවක් පහළ වෙනවා. මේ සියලු අකුසල් පාක්ෂික සංකල්පනාවන් නැති කරන්න සමත්. මේ සියලුම අකුසල් සංකල්පනාවන්ගේ පදච්ඡේදතෝ පදපච්ඡේදතෝ, ඒ කියන්නේ ඒ වාගේ පද ඝාතනය සිද්ධ කරමින් ඒවා ඉපදීමේ හේතු නැති කරමින් අනුප්පත්ති සාධන වශයෙන් නැවත ඒ අකුසල් විතර්ක ඇතිවීමේ ශක්තිය දුරු කරමින් එකම එක සම්මා සංකල්පනාවක් පහළ වෙනවා. ඒකට තමයි අපි කියන්නේ සම්මා සංකප්ප කියන මාර්ගාංගය කියලා. එතකොට මේ එක සම්මා සංකප්පයෙන් ශක්තිය තියෙනවා සියලුම අකුසල් සංකල්ප බැහැර කරන්න, දුරු කරන්න. ඒ නිසානේ දැන් සෝතාපට්ටි මාර්ගයට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් සෝතාපට්ටි මාර්ගයට පත් වුණ ආර්යයන් වහන්සේ කෙනෙකුට ඒ නැවත කිසිම ආකාරයක ඇතැම් ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප ඇතැම් මේවා පහළ වෙන්නෙම නැහැ කවදාවත්. උදාහරණයක් විදිහට දැන් කෙනෙක් පැවිදි වෙලා හිටියා නම් නැවත කිසිම දවසක ගිහි ජීවිතයට යන්න ඕන කියලා සිවුරු ඇරීමේ හිතක් පහළ වෙන්නේ නැහැ. සිවුරු අරින්නේ නැහැ. පැහැදිලි නේ? අන්න ඒ වගේ ඇතැම් අකුසල් සංකල්ප සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. කාටද? ඔව් ඔව් ඔව්. විලා නැන්නේ නේද? සෝතපන්නලා හිටියේ නේ. මට ඒක හරියටම මට මතක විදියට නැහැ. ඒ විදි සෝතාපන්නලාද හිටියේ? ඔව් ඔව් එතන නම් පිරිසු සෝතාපන්න. තව පොඩ්ඩක් බලන්න ඕනේ. ඔව් මම තව පොඩ්ඩක් බලන්නම්. සිවුරු අරින්නේ නැන්නේ. ඔව් ඔව් සිවුරු අරින්නේ නැහැ. තව පොඩ්ඩක් මම බලන්න. සිවුරු අරින්න නම් අභව්‍යයි කියලාම කියනවා. එතකොට හේතුව විදියටත් කියන්නේ කාම එතකොට ප්‍රධාන හේතුව විදියට කියන්නේ සීලස්ස පරිපූර්ණකාරී හෝති කියලා. එතකොට සීලය පරිපූර්ණ නිසා කියලා. ඒ නිසා මේ සීලයෙන් පහළ වැටින්නේ නැහැ කියන එක කියනවා. ඔව් අපි ඒක බලමු. සෝතාපන්න ඔව් කියන කතාව මට මතකයි. ඔව් ඔව් සතහනක් දාලා තියාගන්න පුළුවන් ප්‍රශ්න නැත්තම් අපිට අමතක වෙනවා. කවුද? කවුරු චිත්තයස්ම සතහනක් දාලා තියාගන්න පොතක් හරි මා කරේ තියෙනවා. ඒකේදී විස්තර කරනවා මේ දැන් ඊගෙන අපි පසුව බලමු. ප්‍රාණඝාත ආදී සිද්ධ කිරීම ඒ දේවල් නම් කිසිම දවසක හිතෙන්නෙම නැහැ කියලාම කියනවා. අපි මේක ගැන තව පොඩ්ඩක් බලමු. එවනම් කොහොමත් නෑ. එහෙම නෙමෙයි මදුරෙක් මරන්නවත් හිතක් පහල වෙන. දැන් අනන්තීය කර්ම, අනන්තීය කර්ම නම් ඉතින් බොහොම බරපතලයිනේ කොහොමත්. එහෙම නෙමෙයි සතෙක්ව ඝාතනය කිරීමේ හරි එහෙම හිතක් පහල වෙන්නෙම නෑ කියන එක කියන. පැහැදිලිද? හා. ලියන්න සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ තිවුරු ඇරින් හිතෙනවද? මේ කතා වස්තුවත් කෙටියෙන් කතාවේ නෑ සෝන තෙරුන්ගේ කතාව කියලා දෙන්නා. పూర్ව භාග වශයෙන් හැම කුසලයක්ම කරද්දී මේ මාර්ගාංග වලින් කොටසක් පහළ වෙනවා. දැන් අපි දුමු බෝසතාණන් වහන්සේ නමක් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා ඒ භාවනා වඩනවා. ඒ තැනකදීත් ඉතින් මේවා පහළ වෙනවා. එතකොට බාහිර ආගමක වුණත් ඒ කෙනා කුසල් සිද්ධ කරද්දී මේ වයින් කොටසක් පහළ වෙනවා. හැබැයි අටම එකවර පහළ වෙන්නේ නැහැ. මාර්ගාංග කිහිපයක් තමයි එකවර පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් පහක් හෝ හයක්. විරතිත් එක්ක යෙදෙනවා නම් එක විරතියයින එකවර යෙදෙන්න පුළුවන් කුසල් හිතක. එතකොට විරති නැති කුසල් යෙදෙන්න පුළුවන්. දැන් බුද්ධ පූජාවක් කරන වෙලාවේ විරති යෙදෙන්නේ නැහැ. Tamanට බොරුවක් කියන්න අවස්ථාවක් ලැබිලා ඒකෙන් වළකිනවා. බොරු කියන්න හොඳ නැහැ කියලා. එතකොට මාර්ගාංග පහක් කොහොමද යෙදෙන මාර්ගාංග පහක් තියෙනවා. කොහොමද? මොනවද? සාමාන්‍ය යෙදෙන මාර්ගාංග පහ. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියන්නේ විතර්කය. ඔව්. එතකොට විතර්කය. ඊට පස්සේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විරති තුන ඇතැම් විටක තමයි යෙදෙන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන් දෙනා අනිවාර්යයෙන්ම යෙදෙනවා. පැහැදිලිද? සම්මා වායාම විරතියයි, සම්මා සති සතිචෛතසිකයයි, සම්මා සමාධි ඒකාග්‍රතා චෛතසිකයයි. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම කුසල් හිතක යෙදෙනවමනේ. එතකොට සම්මා දිට්ඨිය අඩු වෙන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත හිතක. ඥාන විප්‍රයුක්ත කුසලයක් වුණොත් ඥානය යෙදෙන්නේ නැති නිසා. හැබැයි ඒ වුණාට ඥාන සංප්‍රයුක්ත කුසලයකදී මේ පහම යෙදෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග යෙදෙනවා. ඒත් එක්කම විරතියක් වුණොත් අපි හිතමු බොරු කියන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක බොරු කියන්නේ නැතුව බොරු කියන්න හොඳ නැහැ නේ කියලා ඉතින් වළකිනවා. ඒ විලාවේදී ඔය පහට අමතරව සම්මා වාචා විරතියක් තියෙනවා. ඒත් එක්කම සතෙක් මරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් වළකිනවා. එහෙමනොත් සම්මා කම්මන්තය යෙදෙනවා. සම්මා වාචාව යෙදෙන්නේ නැහැ ඒ විලාවේ. ඒ වගේම Tamanට ජීවත් වීම සඳහා බොරු කියන්න හරි ජීවත් වීම සඳහා සත්තු මරන්න හරි ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා. මිච්ඡා ජීවය. නමුත් ඒක නොකර ඒකෙන් වළකින අවස්ථාවේදී සම්මා ආජීව කියන විරතියක් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ විරති තුන ඇතැම් විටක යෙදෙන්න පුළුවන්. දැන් බුද්ධ පූජා වගේ කරන තැනක ඒ විරති තුනෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඉතිරි මාර්ගාංග පහ විතරයි සාමාන්‍ය අවස්ථාවකදී යෙදෙන්නේ. පැහැදිලියද? නිවන් දකින්න අදහස නැතත් අපි ඒවට මාර්ගාංග වගේ නිසා තමයි මාර්ගාංග කියන්නේ. ඇත්තටම ඒවට මාර්ගාංග කියලා කියන්නේ මාර්ග හිතේ පහළ වෙන මේ ධර්මතා ටිකට විතරයි. සැබෑවටම මාර්ගාංග කියන්නේ. ඊට పూర్ව භාගයේ පහළ වෙන ඒවට මාර්ගාංග වගේ නිසා අපි මාර්ගාංග කියලා නම් කරනවා. පැහැදිලිද? අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. ඉතින් ඒ මොනම කුසලයක් වුණත් ඒ කර ඥානය වැඩෙන්න උපකාරවත් වෙනවා. දැන් බුදු කෙනෙක් පහළ වෙලා නැති කාලෙක නිවනක් ගැන එයයි දන්නේත් නැහැ. හැබැයි ඒ කටිය කුසල් කරනවා. දන් දෙනවා. මේක හොඳ දෙයක් නේ කියලා හිතාගෙන. ඉතින් ඒක උපකාරයි එයගේ ඥානෙ වැඩෙන්න. පැහැදිලිනේ. ඔනේ එහෙම ප්‍රාර්ථනාවක් අනිවාර්ය නැහැ. ප්‍රාර්ථනාදී නැතත් ඉතින් ඒ කුසලය ඒ ಗುಣධර්ම වැඩෙන්න උපකාර වෙනවා. ඉතින් සමහරෙක් මේ ප්‍රාර්ථනාව වැදගත්. ඉතින් ඒක ගැන කියලා තියෙනවා. දැන් අපි බෞද්ධ අය විදියට නිවන් ප්‍රාර්ථනා කිරීම වැදගත්. සංඛාරෝපපති සූත්‍ර අටුවාවේ හිම විස්තර කරන්නේ නේද? ඒ වගේ යම් තැනක ප්‍රාර්ථනාවක් කරන එක වටිනවා කියලා. ඒකට මේ සුගති ආත්ම භව ආදී වුණත් ප්‍රාර්ථනා කිරීම වරදක් නැහැ කියන එක ගැන තමයි එතන කියන්නේ. හැබැයි ප්‍රධානම නිවන් අවබෝධ කිරීම අරමුණු කරගෙන පැහැදිලිව. සම්පත්ත විරතිය. දැන් ඔව් ඒ තැනක ඇත්ත කතාව දැන් මාර්ගාංග කියලා කියනවා අපි ඒවට මාර්ගාංග වෙන නිසා වගේ නිසා. පැහැදිලිද? ඔව්. ඒකත් විරතිය දෙනවා ඒ තැනකදී. කුසලයක් තමයි. අටම වැඩින්නේ නැහැ. අටම කොහොමත් වැඩින්නේ නැහැ ඒ තැනක. පැහැදිලිද? දැන් සම්පත්ත විරතිය කියන එක මාර්ග ඥාන අවස්ථාවේදී යෙදෙන්න බැහැනේ. පැහැදිලි නේද? ඔව් අපි මේ ගැන වැඩි විස්තර පසුව කතා කරනවා විභංග ප්‍රකරණයට ආවම රිතනදී දීර්ඝව විස්තරatව කතා කරනවා දැනට කෙටියෙන් මේ ටික කිව්වොත් එතකොට අපි මේ සම්පත්ත විරතිය උනත් සිද්ධ වෙන අවස්ථාවේ විරතිචෛසික යෙදෙනවා පැහැදිලිද? එතකොට මේ තැන්වල සික්ඛාපද විභංගයේදී තමයි මේ ටික දීර්ඝව විස්තර වෙන්නේ විභංග ප්‍රකරණය. එතනදී වැඩිදුර විස්තර කරනවා මේ සමාදාන විරති සම්පත්ත විරතිය ආදී වශයෙන් මේ විරතිවල බෙදීම් පවා විස්තර කෙරෙනවා. ඒව අපි එතනදී වැඩි විස්තර කතා කරමු. නැත්නම් එතනදී කතා කරන්න දෙයක් උත් නැති වෙනව නේද? සම්ම සංකප්පය සහ පහාන සංඥාව අතර සම්බන්ධයක් තියෙනවද කියන්නේ? ඔව් සම්බන්ධයක් තියෙනවා. ඒ දැන් මේ විදිහට පහාන සංඥාව කියලා කියද්දිත් අදහස් වෙන්නේ ඇත්තටම ඉපදුනා වූ අකුසල් ධර්ම දුරු කිරීම සඳහා ඒක ඉවසන්නේ නැතුව හිතින් දුරු කිරීම කියන එකයි. නික්කම්ම සංකල්පනාව කියලා කියද්දි ඉතින් ඒකෙදි අදහස ඉපද රාගයක් ඉපදෙන්න අවශ්‍යමත් නැහැ. ඉපදෙන්න පෙර අවස්ථාවේදීත් අකුසල් ඇති නොවන අවස්ථාවකදීත් නික්කම්ම සංකල්පන ඇති වෙන්න පුළුවන්. කොහොමද කෙනෙක් පැවිදි වෙන්න කල්පනා කරනවා? ඒතර ඒතනක කෙලෙස් ඉපදිලත් නැහැ. ඒතර අර පහාන සංඥාවේදී අතනම අදහස් කරන්නේ කෙලෙස් ඉපදුණු අවස්ථාවක ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමට කල්පනා කිරීම. ඒතර නික්කම්ම සංකප්ප කියන එක ඊට වඩා විස්තරයි. ඊට වඩා පුළුල්. ඒකෙන් එතකොට අදහස් වෙන්නේ කෙලෙස් නූපදුණු අවස්ථාවක පවා මේ සංකල්පනාව ඇති වෙන්න පුළුවන්. ඒතර කෙනෙකුට හිතෙනවා පැවිදි වෙන්න, කෙනෙකුට හිතෙනවා ධ්‍යාන උපදවන්න. ඒ තැන්වලදීත් මේ නික්කම්ම සංකල්පනාව පහළ වෙනවා. හරි. එතකොට අපි මේ සම්මා සංකප්පය කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ සම්මා වාචා. බුරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, රළු වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම මේ තමයි සම්මා වාචා කියලා කියන්නේ. අපි ඒක ගැනත් අට කතාව ටිකක් කියලා ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා පිරිසදී. එතකොට මේ මුසාවාදා වේරමණී ආදී විරමණ සංඥාවල් ඒ పూర్ව භාග අවස්ථාවේදී තින් විවිධ ආකාරයේ විරමණ සංඥා පහළ වෙන්න පුළුවන්. එක එක විදිහේ බොරු කියන අවස්ථා ලැබෙනවා. ඒ එක එක ඒ වගේම කේලාම් කීමේ අවස්ථා ලැබෙනවා. ඒ වගේම රළු වචන කීමේ අවස්ථා විවිධ රළු වචන විවිධ අවස්ථාවල් වල කියන අවස්ථා ලැබෙනවා. ඒතර මේ එකිනෙකෙන් වළකින අවස්ථා විවිධ නිසා මාර්ගශනයට පෙර අවස්ථාවලදී තින් විවිධ විදියට මේ විරමණ සංඥා පහළ වෙනවා. එහෙම නැත්නම් සම්මා වාචාවේ ප්‍රභේද ගොඩාක් තියෙනවා. పూర్ව භාග අවස්ථාවේ. පැහැදිලිනේ. මාර්ගශනයේදී මේ තැන් හතරෙදිම උපන්නා වූ තැන් හතරේ කිව්වේ මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන මේ අවස්ථා හතරේම ඉපදුණා වූ අකුසල දුස්සීල චේතනාව පදපච්ඡේද වශයෙන් පදපච්ඡේදතෝ ඒ කියන්නේ පදඝාත වශයෙන් එහෙම නැත්නම් ඒකේ හේතු නැති කිරීම වශයෙන් අනුපත්ති සාධන වශයෙන් නූපදීම සාධනේ කිරීම වශයෙන් ඒකේ ඉපදීම නැති කිරීම වශයෙන් මාර්ගාංගය පුරමින් එකම කුසල වේරමණී යක් උපදිනවා එහෙම නැත්නම් විරමණ චේතනාවක් එකම කුසල චේතනාවක් උපදිනවා අර හතරේම ශක්තිය නැති කරමින්. කොයි අවස්ථාවේදීද? මාර්ගශනයේදී මේ හතරේම ශක්තිය නැති කරමින් එකම කුසල චේතනාවක් උපදිනවා. ඒකට තමයි කියන්නේ සම්මා වාචා කියලා. පැහැදිලිද? పూర్ව භාග අවස්ථාවවලදී දැන් මාර්ගයට පත් වෙන්න පෙර අවස්ථාවවල බොරුවක් කියන්න ලැබෙන අවස්ථාවෙන් වළකිනවා. ඒක එතකොට එක විදියක සම්මා වාචාවක්. තව කෙනෙකුට කේලමක් කියන්න අවස්ථාවක් ලැබෙනවා, ඒකෙන් වළකිනවා. ඒක තවත් විදියක සම්මා වාචාවක්. තව කෙනෙකුට නරක වචන කියන්න අවස්ථාවක් ලැබෙනවා, ඒකෙන් වළකිනවා. තවත් වර්ගයක සම්මා වාචාවක්. ওই විදියේ වෙනස් වෙනස් ආකාරයේ සම්මා වාචාවල් තියෙනවා. දැන් පරුසා වාචා එකක් තව ප්‍රභේද ගොඩාක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි, මහා ගොඩක්. කොහොමද තව කෙනෙකුට ජාතියෙන් ආක්‍රෝෂ කරන්න හිතෙනවා? කොහොමද? ඒ කෙනා අපි හිතමු සැඩොල් කුලයේ ඉපදුන කෙනෙක්. ඒ කෙනාට බනින්න හිතෙනවා සැඩොලා කියලා. එහෙම නැත්නම් බ්‍රාහ්මණ කුලයේ ඉපදුන කෙනෙක්, ඒ කෙනාට බනින්න හිතෙනවා බමුණා කියලා. එතකොට ඒ විවිධ විදිහේ බනින්න හිතෙන්න පුළුවන් අවස්ථා තියෙනවා නේද? එතකොට ජාති, නාම, ගොත්ත আদি වශයෙන් අර දසවිධ ආක්‍රෝෂ වස්තු වලින්ම බනින්න පුළුවන්. ඒ විවිධ විදියට බනින්න පුළුවන් අවස්ථා වලින් වළකින්න පුළුවන් අවස්ථා විවිධයි. ඒ සියල්ලම වෙනස් වෙනස් ආකාරයේ සම්මා වාචාවල්. හැබැයි මාර්ගශනයේදී පහළ වෙන සම්මා වාචා චේතනාවෙන් පුළුවන් ඔය හැම ආකාරයකම ඒ මිච්ඡා වාචාවල් ප්‍රහාණය කරන්න. ඒකයි මේ කියන්නේ මාර්ගශනයේදී පහළ වෙන සම්මා වාචාව සියලුම ආකාරයේ ඔය කියපු හතර ආකාරයේම දුස්සීල චේතනාවල්, අකුසල් චේතනාවල් ප්‍රහාණය කරන්න සමත්. පැහැදිලියද? දැන් අපි ප්‍රශ්න කීපයක් අහනවා. මේ මෙතන තිබුණනේ පරුසා වාචා කියලා පාඩයක් නේද? පරුසා වාචා. පරුසාය වාචාය වේරමණී කියලා තියෙනවා. මේ පරුස වචනය වෙන්නේ අපි දැන් සාමාන්‍ය ලෝකයේ කියනවනේ නරක වචන කුණුහරපේ කියලා. ඒවායින් විතරද පරුසා වාචා වෙන්නේ? ඒවායින් විතරද? තව කාට හරි තර්ජනය කරනවා දැනගන් මේ මරනවා කියලා කාට හරි තර්ජනය කරනවා. ඒක පරුසා වාචාද නැද්ද? පරුසා වාචා. පැහැදිලිද? ගහනවා කියලා තව කෙනෙකුට තර්ජනය කරනවා පරුසා වාචාද නැද්ද? පරුසා වාචා. වචනය වැඩිය රළු නැතුව බොහොම මෘදුව කියනවා මේ අසුවල්ලුන්ගෙන් මට ටිකක් කරදර, අයියාව පොඩ්ඩක් නිදි කරවන්නකෝ කියලා. ඒ කියන එක කරුණාවෙන්ද කියන්නේ? පරුසා වාචාද නැද්ද? පරුසා වාචා. දීගෙන පොත්තලක් කියලා තියෙනවා, ඔය උපමාවම කියලා තියෙනවා. ඒකයි අපි මතක් කරලා කිව්වේ. ඒක නිසා කොහොමද පරුසා වාචාව එතකොට තීරණය කරන්නේ? කොතනින්ද ඒකේ සීමාව? හිතේ පරුස භාවය අනුවයි. හිතේ තියෙන රළු භාවය අනුව තමයි මේක පරුසා වාචාවක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. සමහර විට රළු වචනයක් කියන්න පුළුවන් හිතේ රළු බවක් නැතුවත්. පිරිඳි වච්ච මහරහතන් වහන්සේ කියපු කාරණා ඒවා පරුසා වාචාද? වසලයා එහෙම කියලා කතා කරනවා. ඒවා පරුසා වාචා නෙවෙයි. මොකද හිතේ රළු බව නැති නිසා. ඒක තමයි විනිශ්චය අවසානයේට. හැබැයි දැන් කාට හරි බැලලා මගේ හිතේ රළු බවක් තිබ්බේ නැහැ, ඒ නිසා ඒක ගණන් ගන්න එපා කියලා කියන්න පුරුදු වෙන්නත් හොඳ නැහැ. එතකොට රළු වචන කොහොමත් සුදුසු නැහැ. ඉතින් හිතේ රළු බව තිබුණොත් ඒක කොහොමත් පරුසා වාචාවක් වෙනවා. හිතේ රළු බව නැතුව වුණත් රළු වචන විචුණාන්සලා කතා කරන්නේ. ඒ නිසානේ කොහොමද මේ විචුණගේ ಗುಣ කියන තැන්වල කියන්නේ සකිල සම්භාසං. නේද? සකිල සම්භාසං මෘදු වචන කතා කරන කියන එකයි තේරුම. එතකොට මේ වගේ මෘදු වචන කතා කරන පිරිසක් තමයි භික්ෂුන් වහන්සේලා කියන්නේ. ඒ නිසා රළු වචන භික්ෂුන් වහන්සේලා කතා කරන්නේ නැහැ. ඒකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. අට කතාවල කියවුණ අහලා ඇති. එක ළමෙක් අම්මගේ කීම අහන්න නැතුව කැලේ යන්න හදනවා. ඒ වෙලාවේ අම්මා මොකද කියන්නේ? උඹව එතන කියන්නේ ඔබ පස්සේ මේ කුළු හරක් පන්නන්න ඕන කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ ළමයා කැලේ යද්දි ඇත්තටම අර වගේම කුළු හරක් පන්නගෙන එනවා. ඊට පස්සේ කියනවා මේ සත්‍යක්‍රියාවක් කරනවා. අපේ අම්මා ඇත්තටම හිතපු දේ සිදු වේවා කියපු දේ සිදු නොවේවා කියලා. එතකොටම අර හරක් නැවතුණයි කියනවා. ඒතර ඒකද විස්තර කරන්නේ අම්මා ඒ විදියට කිව්වට අම්මගේ හිත ඇතුලේ ඒ විදියේ හානියක් වෙන එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අම්මලා සමහර විට ඒ විදියට සැරට කරුණු කියනවා. මේ ඔබ මේ කියන දේ අහන්නේ ඔබව මේ වාහනයකවත් යද්දි හැප්පෙන්න ඕන කියලා කියනවා. දැන් බයිසිකලයක් අරගෙන ඔන්න යන්න හදනවා කියන දේ අහන්නේ නැතුව ගමන. කියන එපා කියද්දි යන්න හදනවා. වාහනයකටවත් හැප්පෙන්න ඕන කියලා සමහරට කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම හැප්පෙන එක බලාපොරොත්තු වෙනවද? නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා තමයි අටුවාවිත් කියන්නේ ඒ දරුවාගේ ඇඟට මේ මානෙල් පෙත්තක් වැටිලවත් වේදනාවක් ඇති වෙන එකක් බල. දැන් මානෙල් පෙත්තක් වැටුණාට රිදෙන්නේ නැහනේ. ඉතින් එකින් පොඩි හරි ඒ යම් කිසි අපහසුයක් වෙනවද? එහෙම අපහසුයක්වත් වෙන එකක් අම්මලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි වචනයෙන් කියනවලු හොරු උඹව කෑලි කෑලි කපන්න ඕනේ කියලා එහෙම සමහර විට කියනවලු වචනයෙන්. එහෙම කිව්වට ඒ හිත රළු නැත්තම් ඒක පරුසා වාචාවක් වෙන්නේ නැහැ. හැබැයි හිත රළුයි නම් උපමාවටම කියන්නේ අන්න උදාහරණයකට කියන්නේ අර කතාව තව සමහරුන්ට තමන්ගේ හිතවත් අයට හරි එහෙම නැත්තම් දැන් කාලේ හිටියෙන් නම් අර මෙර කණ්ඩායමකට හරි බාර දෙනවා අසුවල්ලුම්ව හොඳට නිදි කරවන්නකෝ කියලා. ඒකෙන් අදහස් කරන්නේ මරන්න කියන එක. ඒ නිසා ඒක පරුසා වාචා වෙනවා කියලා විස්තර කරනවා. හරි. එතකොට ඒ විදිහට අපි දැනගන්න ඕන මේ දේවල් ගැන. ඔය තරහ ඉතින් කියන හැම එකම පරුසා වාචාම කියලා ගණන් ගන්නේ නැහැ. ඒක ඉක්මනට ගේන්න ඕන කියලා කීම නම් වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒක උනත් රළු වචනෙන් සැරින් කියන්න හොඳ නැහැ. පැහැදිලි නේ? හා. රළුව කිව්වොත් ඉතින් ඒක නුසුදුසුයි. එතකොට පරුසා වාචා කියන එක මේක ටිකක් බරපතලයි. මේ පරුසා වාචාව කෙනෙක්ව අපායක උපද්දවන්න තරම් බලවත්. පැහැදිලි නේද? ඒ තරම් බලවත් කර්මපතයක් වෙන අවස්ථාව ගැනයි මේ කියන්නේ. එතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම කියන්නේ අර ජාති ආදී ඒ දසවිධ ආක්‍රෝෂ වස්තු වලින් බැනීම තමයි ප්‍රධානම පරුසා වාචාවේ මූලිකම. අක්ද මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන්, කාමීසු මිච්ඡාචාරයෙන් වැළකීම. ඒ ගැන අපි අට කතාව බලමු. මේ ටික තේරෙනවනේ. එතකොට මේ සම්මා කම්මන්ත චේතනාවත් මාර්ග ඥානයේ පෙර අවස්ථාවවලදී ඉතින් ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒකත් විවිධාකාරයේ ප්‍රාණීන්ව ඝාතනය කිරීමෙන් වැළකීම, අනකරලා ප්‍රාණීන් ඝාතනය කිරීමෙන් වැළකීම, සියතින්ම ඝාතනය කිරීමෙන් වැළකීම ආදී වශයෙන් විවිධ ආකාරයේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ චේතනා තියෙනවා. ඒ වගේම අදින්නාදානයත් ඒ වගේ, කාමේසු මිච්ඡාචාරයත් ඒ වගේ විවිධයි. විවිධාකාරයේ චේතනා පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම වලකීමේ වශයෙන්ුත් විවිධාකාරයේ චේතනා පහළ වෙන්න පුළුවන්. මාර්ගෂණයේදී මේ අවස්ථා තුනේදීම පහළ වෙන අකුසල් චේතනාවන් දුරු කිරීම වශයෙන්, ඒ වාගේ නූපදීම සාධනීය කිරීම වශයෙන් මාර්ගාංගයක් සම්පූර්ණ කරමින් එකම විරමණ චේතනාවක්, වැළකීමේ චේතනාවක් උපදිනවා. ඒකට තමයි කියන්නේ සම්මා කම්මන්ත කියලා. මාර්ග අවස්ථාවේදී එතකොට මේ පහළ වෙන සම්මා කම්මන්තයෙන් පුළුවන්කම තියෙනවා එකවර ඒ එක මොහොතේදී අර සියල්ලෙම දුරු වීම සිද්ධ කරන්න. පැහැදිලි නේද? හරි. ඊළඟ සම්මා ආජීව. සම්මා ආජීවය කියලා කියන්නේ මොකක්ද? මිත්‍යා ආජීවය දුරු කරලා, මිත්‍යා ආජීවයෙන් වැළකිලා භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරපු සම්මා ආජීවයෙන් ජීවිතේ ගත කරනවා. මේකට තමයි කියන්නේ සම්මා ආජීව කියලා. අපි ඒක විස්තර කරගන්නේ කොහොමද? මේ මිච්ඡා ආජීව කියලා කියන්නේ ඛාදනීය, භෝජනීය ආදී පිණිස පැවැත්තු කාය වචී දුස්චරිතවලට කියන නම. ඒ කියන්නේ කාය වචී දුස්චරිත කියලා කියන්නේ මොනවද? හතයි. ප්‍රාණඝාත, අදත්තාදාන, ඒ කියන්නේ හොරකම, කාමේසු මිච්ඡාචාරය, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාපෝ. එතකොට මේ කියන හත, මේ කියන දුස්චරිත හත යම් කෙනෙක් කරනවා නම් ජීවිතේ පැවැත්වීම සඳහා. ඒකට කියනවා මිච්ඡා ආජීවය. කොහොමද? සත්තු මරලා ජීවත් වෙනවා, හොරකම් කරලා ජීවත් වෙනවා, කාමෙහි වරදවා හැසිරීලා ජීවත් වෙනවා. ජීවත් වෙන්න බොරු කියනවා. ජීවත් වීම සඳහා කේලම් කියනවා. ජීවත් වෙන්නම රළු වචන කතා කරනවා, හිස් වචන කතා කරනවා. අන්න ඒවට අපි කියනවා මිච්ඡා ආජීවය කියලා. ඒක දුරු කරලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රසස් පසසන ලද භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරපු ජීවත් වීමේ ක්‍රමයකින් ජීවිතේ පවත්වනවා නම් ඒකට අපි කියනවා සම්මා ආජීවය කියලා. එතකොට ඒක තව විස්තර කරනවා කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ආදී වශයෙන් මේ කියපු ඒ වැරදි දිවි පැවැත්වීම් තියෙනවනේ. අර කුහකකම් නැති ගුණ පෙන්වීම් ඒ වගේ දේවල් අර එදා අපි කතා කළේ මතකද කුහනාව ගැන. එහෙම අර අනිත් අයව විස්මයටපත් කරනවා තමන් ඒ අය කොහොමද අනිත් අයට මුලින්ම තමන්ට මොන හරි ප්‍රත්‍ය ගෙනත් දෙද්දි මට එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙමින්. එතකොට ඊට පසුව ගෙනත් දෙනවා නේ අපේ ස්වාමීන් වහන්සේ හරිම අල්පේච්චයි කියලා ගෙනත් පූජා කරනවා. ගොඩාක් ගේනවා පහුගදාගේදී වැඩිපුරත් එක්ක. එතකොට ඉතින් කට්ටියට කියනවා තින්නම් ධම්මාන සම්මුඛී භාවා සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. කොහොමද? කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන ශ්‍රද්ධාවන්ත කිනාට ඒ කුසල් සිද්ධ කරගන්න. ඒ කිනාගේ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන්න ඕන, දෙන්න දෙයක් තියෙන්න ඕන, පිළිගන්න සුදුසු අය ඉන්න ඕන. දැන් ඔය මහත්තයාට ශ්‍රද්ධාවක් තියෙනවා, දෙන්න පූජා වස්තුත් තියෙනවා. දැන් මම ප්‍රතික්ෂේප කළොත් එහෙම පිළිගන්න කෙනෙක් නැති වෙනවනේ. ඒ නිසා ඉතින් ඔය මහත්තයාට අනුග්‍රහ කරන්න ඉතින් ඒ වගේ බොහොම දුර්ලභවනි මේ පින් කරගන්න ලැබෙන්නේ. ඉතින් මම නම් ඒවා ගන්න කැමතිත් නැහැ. ඔය මහත්තයාට අනුග්‍රහය පිණිස මම මේක පිළිගන්නවා කියලා අර දින ඔක්කොම පිළිගන්නවලු. එහෙම කරනවා නම් අර මුලින් ප්‍රතික්ෂේප කළේ ඒ සඳහාමයි. ඉතින් ඇත්තටම කුසල් හිතින් තමන්ගේ අල්පේච්ඡ භාවයේ සඳහා ප්‍රතික්ෂේප කරනවා නම් වරදක් නැහැ. මේ විදිහට වැඩිපුර ගන්න අදහසින් ප්‍රතික්ෂේප කළොත් ඒක කුහනාවට යනවා. කුහනා කියලා කියන්නේ කුහකකම. පැහැදිලි නේද? එතකොට ඒක පච්චය පටිසේද කුහන වත්තු කියලායි විස්තර කරන්නේ. ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරනවා වැඩිපුර බලාපොරොත්තු වෙයි. ඒ වගේ දේවල් ඉතින් විවිධ විදිහට කරන්න පුළුවන්. ඒ වායින් වැලකීම් වශයෙන් එතකොට పూర్ව භාග අවස්ථාවේදී මේ සම්මා ආජීවයත් විවිධ ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වෙලකීම්, හොරකමින් වෙලකීම් ආදී වශයෙන් විවිධ ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. හැබැයි මාර්ග ඥාන අවස්ථාවේදී එකවරම මේ සියලුම මිච්ඡා ආජීවයන් දුරු කරමින් එකම සම්මා ආජීවයක් පහළ වෙනවා. සම්මා වායාම, නිවැරදි වෑයම කියන එකයි තේරුම. නිවැරදි වෑයම, වීරිය. නිවැරදි වීරිය කියන්නේ මොකක්ද? දැන් අපි සාමාන්‍යයෙන් කතා කරද්දී ගොඩ දෙනෙකුට වීරිය කියද්දි මතක් වෙන්නේ කායික වීරිය පැත්ත විතරයි. කයින් වීරිය කරනවා නේද? සමහර විට පරයන්කේ ඉඳගෙන ඉන්නවා පැය ගාණක්. හැබැයි හිතේ වීරිය අඩුයි නම් ඒ වෙලාවේ මොකද කරන්නේ? පරයන්කේ ඉඳගෙනත් කල්පනා කරන්නේ තව කාට හරි එක්කෝ බණින්නේ කොහොමද? අසුවලා මට මෙහෙම බැන්නා, ඒ කෙනාට මෙහෙම බණින්න ඕන. එහම ඒ විදිහට එක්කෝ විහිංසා විතර්ක ඇති කර ගන්නවා. එහෙම නැත්නම් කාම විතර්ක ඇති කර ගන්නවා. මම ගිහි කාලේ මේ වගේ අත්දැකීම් ලැබුවා, ඒවා තව ටිකක් මෙහෙම ලබන්න තිබුණා නම් හොඳයි. ඉතින් මේ විදිහේ අත්දැකීම් ලබන්න බැරි වුණා, ඒවත් ලබන්න තිබුණා නම් හොඳයි කියලා කල්පනා කරනවා. පැහැදිලිද? ඒවට තමයි කියන්නේ එතකොට අකුසල් විතර්ක කියලා නේද? එතකොට ඒ විලාවේ කායික වීරිය තිබුණාට හිතේ වීරිය තිබිලාද? හිතේ වීරිය නැහැ. ඒ නිසා මේ වායාමය වීරිය කියලා කතා කරද්දී දහමේදී වැඩිපුරම කතා කරන්නේ ප්‍රධානත්වය දීලා කතා කරන්නේ කායික වීරියට වඩා චේතසික වීරියට. පේනව ඇති. කොහොමද මෙතන විස්තර කරලා තියෙන්නේ? නූපන් අකුසල් නූපද වීම පිණිස, උපන් අකුසල් දුරු කිරීම පිණිස, උපන් කුසල් වැඩිම පිණිස, නූපන් කුසල් උපදවා ගැනීම පිණිස කරන වීරිය තමයි සම්මා වායාම කියලා විස්තර කරන්නේ. පැහැදිලි නේ? ඒ නිසා ඒ කාරණාව අපි හොඳට තේරුම් අරන් තියාගන්න ඕන. මේ සම්මා වායාම කියලා කියද්දී විශේෂයෙන්ම අදහස් කරන්න මේ හිතේ වීරියයි කියන්නේ. අපි බලමු අට කතාවේ ගැන මොකක්ද මේ කියන්නේ කියලා. අනුප්පන්නානං පාපකානං අකුසලානං කියලා මෙතන කිව්වේ මේ භවයේදී ඉපදිලා නැති වෙන්නත් පුළුවන්, මේ ආරම්මණය අරමුණු කරගෙන මේ අකුසලය ඉපදලා නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණාම අපි කියනවා නූපන් අකුසලයක් කියලා. පැහැදිලිද? එතකොට මෙහෙම වෙන්නත් පුළුවන්, තව කාට හරි අකුසලයක් උපදිනවා දකිනවා, තව කවුරු හරි අකුසලයක් කරනවා දැකලා අනේ මට නම් මෙහෙම පවක් උපදින්න එපා කියලා අපි කල්පනා කරනවා, උත්සාහවත් වෙනවා එහෙම අකුසලයක් නූපදීම සඳහා කටයුතු කරන්න. අන්න ඒක තමයි නූපන් අකුසල් නූපදීම පිණිස කියලා කියන්නේ. ඉතින් චන්දං ජනේති ආදී වචන පැහැදිලි. ඔව්, වීරිය ඡන්දයයි මෙතනින් අදහස් කළේ. වීරිය උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය පවත්වනවා, සිත දෙඩි කරලා උපස්තම්භ කරනවා. එතකොට පදහතී කියලා කියන්නේ ඒකාන්තයෙන්ම හම නහර ඇටකටු විතරක් ඉතිරි වේවා, මේ ලේ මස් යලි යාවා, ඒත් මම මේ වීරිය අතහරින්නේ නැහැ. අන්න ඒ විදියට වීරිය කිරීම ගැනයි මෙතන පදහතී කියන වචනේ තේරුම කියලා කියනවා. ඒ වගේම උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං කියලා කිව්වේ ඒ සමුදාචාර වශයෙන්, එහෙම නැත්නම් තමන්ට පුරුද්ද වශයෙන් තමන්ට කලින් ඉපදුණු දැනට ඉපදිලා පුරුදු කියන එකයි තේරුම. එතකොට හිතේ ඉපදීම වශයෙන් පැවතිනා වූ දැනට ඉපදිලා තියෙන අකුසල් ගැනයි මේ කියන්නේ. මේ භවයේදී තමන්ට කලින් ඉපදුණා. එතකොට නූපං කුසල් කියන එක නොලැබූ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සමාධි ඒ වගේ දේවල් ගැනයි මේ කියන්නේ. උපන් කුසල් කියලා කිව්වේ ඒ ධ්‍යාන ආදී දැන් ඉපදිලා තියෙනවා නම් ඒවා දියුණු කරගන්න. තිතියා කියලා කිව්වේ නැවත නැවත උපදවන්න, උපදවලා ඒක ස්ථාවර භාවය ඇති කරන්න. අසම්මෝසාය කියලා කිව්වේ විනාශ නොවීම පිණිස. භීයෝ භාවය කියලා කියන්නේ මත්, ඒක තව මත්ෙහි දියුණු භාවයට පැමිණවීම පිණිස. වේපුල්ලාය කියලා කියන්නේ විපුල බව පිණිස. භාවනාය පාරිපූර්යා, භාවනාව පිරිපුන් කිරීම පිණිස. ඒ කියන්නේ මේක දියුණු කරගන්න කියන එකයි. දැනට ඉපදිලා තියෙන කුසල් දියුණු කර ගැනීම සඳහා. ඒතර මේ විදියට මාර්ග ඥානයට පෙර අවස්ථාවේදී මේ වායාමය සාමාන්‍ය ජීවිතයේදී විවිධාකාරයෙන් පහළ වෙන්න පුළුවන්. නේද? දැන් අපිට ඇතැම් අවස්ථාවක නොකරපු අකුසලයක් ආයික මේකනම් කරන්න මම ඉඩ තියාගන්නේ කියලා වෙන කෙනෙක් හරි කරනවා දැකලා ඒක අයින් කරගන්න වීරියක් හිතේ ඇති වෙන්න පුළුවන්. තව වෙලාවක තමන් විසින් කලින් කරපු, තමන්ම කලින් කරපු අකුසලයක් මතක් කරගෙන ආයෙ මම මේක කරන්නේ කියලා වීරිය ඇති කරගන්න පුළුවන්. ওই විදිහට ආකාර ගණනාවකින් ඇති වෙන්න පුළුවන් పూర్ව භාග අවස්ථාවේදී. මාර්ග ඥානයේ පහළ වෙන්න පෙර අවස්ථාවේදී. මාර්ග ඥාන අවස්ථාවේදී එකම කුසල වීරියක් පහළ වෙනවා මේ සියල්ලම යටපත් කරමින්. ඒකට අපි කියනවා සම්මා වායාම කියලා. සම්මා සති කියලා කියන්නේ මෙතන විස්තර කරන්නේ සතිපට්ඨාන හතර. කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එතකොට මේ සතිපට්ඨානයෙන් කාලය ගත කිරීම තමයි සම්මා සති කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒ ගැන වැඩි විස්තර ආයි කියන්න ඕන නෑ. දැනටම මේ සූත්‍රයේදී ඒ ඔක්කොම කියලා ඉවරයි මේ වෙද්දී. දීර්ඝව විස්තර කරලා ඉවරයි. ඒ නිසා එකින් එක ආයි විස්තර කරන්නේ නැහැ. ඒතර పూర్ව භාග අවස්ථාවේදී කය අරමුණු කරලා සිහිය පවත්වන අවස්ථාවක කොහොමද? අපි හිතමු ඉරියාපත වශයෙන් සිහි කරනවා. එහෙම නැත්නම් දත්තිංසාකාර වශයෙන් සිහි කරනවා. ආනාපාන වශයෙන්, චතුධාතු වශයෙන් මේ කොයි විදියට මෙනෙහි කරත් කය අරමුණු කරගෙන භාවනා කරන අවස්ථාවක අන්න කායානුපස්සනාව සතිපට්ඨානයයි වෙන්නේ. වේදනාවක් කරමුණු කරද්දී වේදනානුපස්සනාව. ওই විදිහට పూర్ව භාග අවස්ථාවේදී වෙනස් වෙනස් අරමුණු වල තමයි වෙනස් වෙනස් විදිහේ සති චෛතසික පහළ වෙනවා. හැබැයි මාර්ග අවස්ථාවේදී මේ සම්මා සති කියන තනි චෛතසිකයෙන් තනි ඒ ක්ෂණයේදී මේ සියලුම කටයුතු සිද්ධ කරමින් මේ සතිපට්ඨාන හතරේම කෘත්‍ය එකවර සිද්ධ කරමින් මේ සම්මා සති චෛතසිකය පහළ වෙනවා. ඒකයි මේ කියන්නේ මග්ගක්කනේ පන චතුසු තහනේසු කිච්ච සාධන වශයෙන් මග්ගංගම් පූර්යමානා ඒකාව සති උප්පජ්ජති කියලා කිව්වේ ඒකයි. මේ එකම සති චෛතසිකයෙන් මේ සතිපට්ඨාන සියල්ලම සම්පූර්ණ වුණා වෙනවා. ඒ කළ යුතු කෘත්‍ය එකවරම සිද්ධ වෙනවා මාර්ගාංග මාර්ග ඥාන අවස්ථාවේ. සම්මා සමාධි කියලා විස්තර කරද්දී විස්තර කරන්නේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතර සම්මා සමාධිය කියලා අදහස් කරන්නේ. එතකොට ඒ ටිකේ තේරුම ඊළඟට විස්තර කරනවා. ඔව්. එතකොට මේ ධ්‍යාන කියන ඒවා పూర్ව භාගයේදීත් වෙනස් මාර්ගෂණයේදීත් වෙනස්. දැන් කලින් කියපු මාර්ගාංග නම් මාර්ගෂණයේදී එකයි పూర్ව භාගයේදී වෙනස් කියලා කිව්වා. හැබැයි මේ සම්මා සමාධි කියන මාර්ගාංගය මාර්ගෂණයේදීත් වෙනස් වෙන්න පුළුවන්. పూర్ව භාගයේදීත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට කොහොමද කියන්නේ? పూర్ව භාගයේදී ඒකේ නායිතින් සමවදින ධානය අනුව වෙනස් වෙනවා. කෙනෙක් ප්‍රථම ධානයේට සමවදිනවා, කෙනෙක් ဒုတိය ධානයට. ওই විදිහට ඒ වෙනස් වෙන සමාපatti අනුව ඒ සමාධියේ වෙනස් භාවය තීරණය වෙනවා. සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛත්‍යකේනේ. ඒකට ඒකේ ශක්තිය ඒ අවස්ථා අනුව වෙනස්. දැන් ප්‍රථම ධානය වුණත් අරමුණු අනුවත් වෙනස් වෙනවා නේද? කෙනෙක් මෛත්‍රී ධාන වඩනවා. කෙනෙක් ආනාපාන සති ප්‍රථම ධාන. තව කෙනෙක් කරුණා ප්‍රථම ධාන. තව කෙනෙක් මුදිතා ප්‍රථම ධාන. උපේක්ෂා ප්‍රථම ධාන පාරෙන් පුරවන්න. එහෙම නැහැ. එතකොට මේ විදිහට වෙනස් වෙනස් අරමුණු අනුවත් ඒ සමාපත්තිවල වෙනස්කම සිද්ධ වෙනවා పూర్ව භාගයේදී. මාර්ගෂණයේදීත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? ඒ මාර්ගය පහළ වෙන්නේ මාර්ගයේ පහළ වෙන ධ්‍යාන අංගවල වෙනස් වීම අනුව. ඇතැම් කෙනෙකුට ප්‍රථම ධානයෙන් යුක්ත ප්‍රථම මාර්ගය පහළ වෙන්න පුළුවන්. සෝතාපට්ටි මාර්ගය පහළ වෙන්න පුළුවන් ප්‍රථම ධාන අංගවලින් යුක්තව. තව කෙනෙකුට ဒုတိය ධාන අංගවලින් යුක්තව. තව කෙනෙකුට තතිය, චතුර්ථ, පංචම ධානවල අංගවලින් යුක්තව මාර්ගාංග පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මාර්ගෂණයේදී මේ සම්මා සමාධියේ වෙනස්කම් තියෙනවා කියලා මේකෙදී එතකොට ඊට පස්සේ විස්තර කරනවා කොහොමද ඒ වෙනස්කම් වෙන්නේ කියලා. අපි ඒ ටික ඔක්කොම විස්තර කරන්නේ නැහැ. මොකද මේකේ මේ කියන මේ පේනෙමැති මේ සඳහා පදනම වෙච්ච ආචාර්යවාද ප්‍රධාන තුනක් තියෙනවා. තුනකටත් වැඩි මෙතන ප්‍රධානව කියනවා පාදකඥාන, සම්මසිතඥාන, පුද්ගලඥාසය ආදී වශයෙන්. ඒ කියන්නේ තමන් මේ මාර්ගයට පත් වෙන්න පෙර ආතුව යම් ධානයකින් නම් නැගී සිටලා සංස්කාර සම්වර්ෂණය කළේ ඒ ධානයට සමාන ධානාංග සහිත මාර්ගසිතක් පහළ වෙන්නේ. ඒ එක වාදයක්. ඊට පස්සේ තව වාදයක් තමයි සම්මසිතඥාන. තමන් සම්මර්ෂණය කළේ යම් ධානයක ධානාංගද, ඒ කියන්නේ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළේ. දැන් අපි හිතමු මේ කිනා තතිය ධානයේ නැගී සිටලා ဒုတိය ධානයේ මාර්ගාංග මේ ධානාංග අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරනවා. පැහැදිලිද? එතකොට නැගී සිටියේ පාදක කරගත්තේ වෙන එකක්, සම්මර්ෂණය කළේ වෙන එකක්. අන්න ඒ වගේ අවස්ථාවක්. එතකොට මේකෙදි කියන්නේ ඒ සම්මර්ෂණය කරපු ධානයේ අංග වශයෙන් තමයි මාර්ග ඥානෙදී ධානය තීරණය වෙන්නේ කියලා. අනිත් එක පුද්ගල අධ්‍යාශයේ වශයෙන්. එතකොට ඒ තමන් කැමති වෙන්නේ යම් ධානයක ධානාංග ලබන්නද මාර්ග අවස්ථාවේදී? ඒ තමන්ගේ කැමැත්ත අනුව. හැබැයි තමන් උපදවලා තියෙන උන කලින් ඒ අතරින් තමන් කැමති වෙන ධානයේ අංග 90 තමන්ට මාර්ග ඥාන අවස්ථාවේදී ධාන අංග පිහිටනවා කියලා. අපිට මේ ආචාර්යවාද තුනක් තියෙනවා. ඒවා ගැන විස්තර අපි පසුව කතා කරනවා. දැන් මේක කිව්වට මෙතන එකයි කෙටියෙන් කරුණු කියන්නේ. ඒකත් විස්තර ඇතුව කියවෙන්නේ නැහැ. අපි මේවා ගැන විස්තර ඇතුව ධම්මසංගණී අටුවාවේදී කතා කරනවා. එතකන් ඒ නිසා ඒ ගැන දීර්ඝව අපි වැඩි විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතනදී කියන්න ගියොත් ඒක සර්ව සම්පූර්ණ නැහැ උත්තරේ. මෙතනදී මේ කේචි තේරා ඒ විදිහට මේ ඒ වාද විනිශ්චය විසුද්ධි මග්ගේ උත්ථානගාමිනී විපස්සනා අධිකාරයේ උත්තනයේනේව වේදිතබ්බෝ කියලා විස්තර කරන්නේ නැහැ. මේක කෙටියෙන් කියලා අවසන් කරනවා. එක වාදයක් විතරක් විස්තර කරලා. හැබැයි උනාට මෙතනදී වැඩිපුර විස්තර කරන්න ඕන මෙන්න මේ වාදය තමයි වැඩිපුර කතා කරන්න ඕන. පුග්ගලජ්ජහසයෝ නියමේති කියන මේ වාදය, ඒක ගැන මෙතන කියවෙන්නේ නැති නිසා අපි ඒක ඒ ටික පසුව කතා කරමු. දැනට මේ විදිහට ඉතින් දල වශයෙන් මතක තියාගන්න. ඔය අතරින් ප්‍රධානම දේ තමයි තමන්ගේ කැමැත්ත. ප්‍රධාන දේ පුද්ගල අජ්ජාසය. ඒතර තමන්ගේ කැමැත්ත අනුව තමයි මාර්ග ඥානයේදී පහළ වෙන ධානාංග තීරණේ වෙන්නේ කියන එක ප්‍රධානව මතක තියාගත්තම හරි. දැනට කෙටියෙන් පැහැදිලිද? එතකොට මේ අවසාන කාරණාව නේද? ඉතින් මේ කාරණාව අපි කලින් විස්තර කළා. අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු දෙවියෙකු මාරයෙකු බ්‍රහ්මයෙකු විසින් හෝ මේ ලෝකයේ කිසිම කෙනෙකුන් විසින් හෝ වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධර්මචක්‍රයක් පැවැත්තුවා. ඒ මොකක්ද ඒ ධර්මචක්‍රය? මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාව. ඉතින් මේ වචනවල අර්ථ අපි කලින් කතා කළා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තර කිරීමේ දේශනාවක් පැවැත්තුවා කියලා එතකොට අවසන් කරනවා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳ විස්තර විවරණය තමයි අපි දැන් මේ කතා කරලා අවසන් කළේ. එතකොට මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. අත්තමනාතේ භික්ඛු සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං. ආයුෂ්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව අභිනන්දුං ඉති. ඒ කියන්නේ ඒ විචුන් වහන්සේලා සතුටු සිත් ඇති කරගත්තා. එතකොට මේ විදිහට සත්‍ය විභංග සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දේශනාවකුයි අපි සාකච්ඡා කළේ. ඉතින් අපි මේ රැස් කරගත්තු ධර්ම දේශනාමය, ධර්ම සාකච්ඡාමය, ධර්ම ශ්‍රවණමය මේ කුසලයන් අපි සෑම සියලු දිනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවාද ඒ සඳහා අනුග්‍රහ කරන හිතෙන් හෝ අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දිනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනිශ්‍රය වේවා. ඉතින් අපි මේ රැස් කරපු කුසලය මේ ශ්‍රී ලංකාද්වීප වාසී, ඒ වගේම මේ පෘථිවි වාසී, මේ සක්වල වාසී, අනන්ත සක්වල වාසී සියලුම සත්වයින්ට අනුමෝදන් වෙන්නට ලැබේවා. ඒ සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඊ타මත්ම පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසලය සියතින් කරගත්තු කුසලයක් මෙන් අනුමෝදන් වෙන්නට ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරමු.